नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अद विमाद कथा करने भावना करने हैती किर देना किला क्यों हो ඒක ඉස්සෙල්ලා මම පොඩි කටුන් ටිකක් මතක් කරන්න මොකද ඇත්තටම භාවනා කරනවා කියලත් දැන් සමතකමටහං අද කරන ක්‍රම වුණත් ඇත්තටම වැරද්දක් නැහැ ඒ ඔක්කොගෙම ලැබෙන අර්ථයේ චිත්ත ඒකාගතාවයක් සමාධියක් එතකොට භාවනා නමුත් අපි විදර්ශනා භාවනා කරනවා කිව්වහම මොනව හරි දෙයක් කළා හරියන්නේ නැහැ මොකද සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි බලන එකයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට ඒකද මේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි අවිද්‍යාව දුරු වෙන නැත්නම් මාර්ගයේ උපදින විදිහටයි විදර්ශනාව කියන එකත් වෙන්න ඕනේ. දැන් විදර්ශනා ඥාන කියනකොට විදර්ශනා කියන වචනේ ලෞකික ලෝකෝත්තර දෙකටම අයිති. නමුත් මුලින්ම තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ නිවනට හිත තබල මේ ස්කන්ධයන් මේ කෙලෙස් අයින් කරන්න බෑ කෙලින්ම කෙනෙකුට. ඒ කියන්නේ ඒ ලෝකෝත්තර මාර්ගයෙන් දුරු වෙන්නේ කෙලෙස් අනුශය විතරයි. ඊට පස්සේ මුල් රළු මට්ටමේ රාග දේශ මොහ කෙලෙස් නැති වෙන්න ලෝකෙ තුල ඇත්තක් බලන්න වෙනවා. ඇත්තටම අවස්ථා තුනක් තියෙනවා. ලෝකේ බොරුව සත්පුද්ගල ආත්ම වශයෙන් දකින එක පළවෙනි එක. ඊට පස්සේ අපි සත්පුද්ගල ආත්ම වශයෙන් දකින ලෝකයේ තුල තියෙන සැබෑව එක තමයි අපි සංකත පරමාර්ථ කියලා කිව්වේ. ඊට පස්සේ නිවන. එතකොට අපිට කෙලින්ම නුවණක් තියෙන කෙනාට ගන්න පුළුවන්. නමුත් මේක අනුපුබ්බ කිරිය අනුපුබ්බ සික්ක අනුපුබ්බ ප්‍රතිපදා කියලා තියෙනවා. එතකොට මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව ක්‍රමක්‍රමයෙන් තමයි නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම ලෝකේ ඇත්ත දකින්න ඕනේ. ලෝකේ ඇත්ත දකිනකොටයි රාග දේශ මොහ දුරු වෙන්නේ. එතකොට තමයි ස්කන්ධ නිරෝධය අපිට පෙනෙන්නේ, සාක්ෂාත් වෙන්නේ. නැත්තම් අපේම සිතේ උපදින විතර්ක වලට අපි රැවටිලා ඉන්නේ ඇත්ත දකින්න නැත්තම්. ඒ නිසා ඒකෙදිද තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම ලෝකයේ තුල තිබුණු ඇත්තයි අපිට හමු වෙන්න ඕනේ. ඒකම නේද? හරි. එතකොට මම ඉස්සෙල්ලාම කියන්නම් අපිට මේ විදර්ශනාවට අරමුණු වෙන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ අපිට මේ ආයතනවල රූප ශබ්ද ගන්ධ මේ අරමුණු පෙනෙන හැටි. තේරෙන්නේ ඔය අවිද්‍යාව හින්දෙන්න අඩු වෙන්න ඒකම තමයි හේතුව. හේතු වෙන්නේ මේ ආයතනයන්ගේ අත දැකීමට. ඕකට තව ඔබතුමා බලන්න මහා සලායතනික සූත්‍රය අර මං කියන්නේ චක්කුම් බික්කේ ආජානං අපස්සං යතහ භූත මහානි ඇහි ඇත්ත ඇති හැටි නොදන්නේ නොදක්නේ රූපේ චක්කු විඥානය කියලා කියනවනේ. එතකොට මේ අපි කියමු අපිට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය උපදින හැටි තමයි ස්කන්ධයන්ගේ උදේ වැයෙන් පෙන්වන්නේ. හරිද? අපි මෙහෙම ගමු. දැන් අර ඊයේ කතා කරපු ටිකම බාහිර ඇස් ඉදිරිපිට රූපයක් එනකොට අපි මේ රූපේ සැබෑම ස්වභාවය ඇත්ත දන්නේ නැහැ. මම ඒක දෙවුණ යදිද කියලා දෙන්නම්. එතකොට ඒ රූපයේ දිහා බලාගෙන අපි රූපයේ ආරම්භය රාග සහගතව හෝ ద్వේෂ සහගතව හෝ නැතිනම් රූපය කියලා මෙහෙම නැඹුණු පමණකින්ම ආධ්‍යාත්මික පැත්ත සසංකාරික වෙලා ඒ කියන්නේ සිතුවිලි ඉපදිලා උපදිනකොට ඒ සිතේ තියෙන සිතුවිලි වලට මේ පැත්ත කයයි සවිඥානික වෙන්නේ. සවිඥානික වෙනකොට ඒ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව ප්‍රසාද ටික වේගෙන් හැදෙනවා. ඔපේ හැදෙනකොට ආයෙත් රූප ගැටෙනවා. තේරෙනවද නේද? ආයෙත් ඇස ඉදිරිපිට එන රූපයත් නොදන්නා කම නිසා ආයෙත් අපි හිතන්න හදනවා. අපිට ඕකම විදර්ශනාවක්. දැන් ඔබතුමාට බාහිර කෙනෙක් දකිනකොට එයා රූපයක් බලන්නේ මෙහෙම නේද කියලා අපි කියමුකෝ. එයා දැන් බාහිර රූපයට හිතනවා කියලා හිත හිතා ඉන්නකොට එයාගේ කය සවිඥානික වෙනවා. ඒ සිතේම තියෙන සිතුවිලි වලට ප්‍රසාද ටික පිහිටෙනවා. ඒ ප්‍රසාද වලට ආපහු රූපාදී අරමුණු ගැටිලා ආයෙත් පිනෙනවා. ආයෙත් පිනෙන දෙයට එතකොට ප්‍රසාද වලට ගැටෙනකොට අපි කියමු පිනෙන බව නෙමෙයි. එතකොට ප්‍රසාද ටික ඔක්කොම පිහිටෙනවා. කනට සද්දයක් ගැටෙනවා වෙන්න පුළුවන්. දැන් ගැටෙන දෙයට හිත හිතා ඉන්නකොට කය සවිඥානික වෙනවා. සවිඥානික වෙනකොට ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට ආයෙත් ප්‍රසාද ටික පිහිටෙනවා. ආයත ප්‍රසාද ටික ආයතන හය පිටුවම ඔන්න ඒ නාසයේ ඉදිරි පිටට ආපු ගන්ධයක් ගැටෙනවා. ඔන්න ගන්ධය ගැන හිත හිතා ඉන්නවා. හිත හිතා ඉන්න කමට කය සවිඥානික වෙනවා. ඒ සිතේ තියෙන නාම ධර්ම වලට ප්‍රසාද පිහිටනවා. ප්‍රසාද ටිකට ඔන්න ඒ සවිඥානික ප්‍රසාදයට කයට යමක් ගැටෙනවා. දැන් ගැටෙන දේ හිත හිතා ඉන්නවා කියලා මෙහෙම තමයි අපි ජීවත් වෙනවා කියලා හැම වෙලාවෙම මෙහින් අපිට දැන් මුකුත් වෙලා නැහැ. චක්‍රයක් කරගෙන අකණ්ඩවම මේ පටිච්චසම්පාදේ මරණයෙන් පස්සේ ඉස්සෙල්ලා මේ ජීවිතයේ මරණයෙන් පස්සේ කතාවක් නැහැ. එකම විදිහට ඒකයි දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක තමයි. රූපේ ඉදිරිපිට ආපු දෙයට නොදන්නාකම තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාරපත්‍ය විඥානං කියලා කිව්වේ ඒ සංඛාරය මහතගත් බවංග මට්ටමේ සිට සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි ප්‍රසාද ටික පිළිගන්නේ. මේ සිතේ තියෙන නාම ධර්ම ටික රූපෙට නැඹුරු වෙනවා. නාම රූප වෙනවා. එතකොට ප්‍රසාද ටික ආපෝ සවිඥානකයි. ආයත සලආයතන පච්චය පස්ස. ඔන්න දැන් ආපෝ සමහාවිත දැන් රූපෙට හිත හිත ඇති. දැන් ඒ නිසා හැදුණු ස්පර්ශය නිසා දැන් ඔන්න කනට ශබ්දයක් ගැටෙන්නේ. දැන් ගැටෙන ශබ්දයට හිතනවා. ඕක ඔය විදිහටම තියෙනවා. මට සූත්‍රෙ මතක නැහැ සංයුත්තනිකායේ. හරිද? සංයුත්තනිකා ඔය විදිහටම තියෙනවා. මම ඒ සූත්‍රේ පිටුල ඔන්න මට කියන්න පුළුවන්. ඔව් මෙහෙම ඒක අපි දැක්ක හැකි. දැන් අපි නිකමට හිතන්න ඔබතුමා මේ පේන රූපය අරබය රාගසිතක් හිතන්න බලන්න මේ පැත්ත සම්පූර්ණ සක්‍රිය වෙන හැටි. අපි මෙහෙ බලාගෙනයි රාගසිතක් රාග සහගත සිතුවිලි පහළ කළේ. නමුත් අපේ ආධ්‍යාත්මික පැත්තේ කය වෙනස් වෙන්නේ නැද්ද කියලා බලන්න. අපි බාහිර කෙනෙක් ආරම්භයයි කියලා හිතාගෙන ද්වේෂ සහගත සිතුවිලි පහළ කරන්නේ. නමුත් මේ පැත්තේ නෙමෙයිද බලන්න සම්පූර්ණ දරදඬු වෙලා කය නෙමෙයිද හැදෙන්නේ කියලා බලන්න. ඈ එතකොට හැම වෙලාවෙම චේතනාම් පිළිවෙල වෙන්නේ. හැම වෙලාවෙම සිතුවිලි නැත්තම් මේ එකම හිතක් තියෙනවා, එකම ප්‍රසාදයක් තියෙනවා නෙමෙයි. හිතක් උපදින මේ ප්‍රසාද වුණත් ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ. මේ හිත නිසායි ප්‍රසාද ටික හැදුනේ. ඒ ප්‍රසාද ටික දැන් පෙනුන හෝ ඇහුන කියන දෙයකට වැය වුණාම ඒක ඉවරයි. ආපහු එහෙමුණු තාය නැවත නැවත හැදෙන්නේ නැත්නම් ආයතන ටික අපිට රූප සද්ද ආරමුණු ගන්න බෑ. ආයතන හැදෙන්න නැවත නැවත නාම රූප වෙන්න වෙනවා. නාම රූප වෙන්න නැවත නැවත විඥානෙ පිහිටන්න වෙනවා. විඥානෙ පිහිටන්න නැවත නැවත සංකාරය වෙන්න වෙනවා. නැවත නැවත අවිද්‍යාව වෙන්න වෙනවා. මේ ආයතන ටිකෙන් අපි ජීවත් වෙනවා කියන ටික ඔහොම චක්‍රයක් තියෙන අකණ්ඩව. හැබැයි මම රූපයට හිත හිතා ඉන්නකොට සවිඥානක වෙලා ප්‍රසාද හයම පිහිටනවා සවිඥානක. මොකද මේ භවංග මට්ටමේ හිත තියෙනකොට මුළු කයෙම සවිඥානක බව. අපි කරන්ට් එක දාලා තිබුණු වතුරකට වතුරේ ඕනම තැනකට අත දැම්මුත් කරන්ට් එක වදී. ඒ වගේ ඒක ඊට පස්සේ අපි නිකමට මම තාම ගොඩාක් ගවේෂණය කළේ නැහැ. මම පොඩි කාරණාවක් නිකන් කියන්නම්. පට්ඨානේ වගේ තැන්වලදී කියන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චමානං පච්චමානං කුසලානං ධම්මානං හේතුපච්චේන පච්චයෝ හොති. පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චමානං පච්චමානං අකුසලානං ධම්මානං හේතුපච්චේන පච්චයෝ හොති කියන ටික ගන්න. ඕක කුසල් ජවන්සිත, මේ ජවන්සිත නිසා ඊගාව ජවන්සිත, ඊගාව ජවන්සිතට හේතු වෙනවා. තව මෙහෙමත් හේතු වෙනවා. දැන් මම මේ පේන රූපය ට ඔන්න දැන් වන්දනා කරනවානේ ඉතිපිසෝ භගවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන්නේ දැන් කුසල්. දැන් කුසල මනසකාරය නිසා මේ විඥානේ භවංග මට්ටමේ හිත උපදිනවා. සිත නිසා උපදින නාම ධර්ම ටිකට ප්‍රසාද ටික පිළිහිටනවා. ප්‍රසාද ටිකට ගැටෙන සද්දයක් එනකොට අපිට ප්‍රසාද ටික පිළිහිටනකොට ඒ ප්‍රසාදයට ගැටිලා කෙනෙක් බැනගෙන යන සද්දයක් තමයි ඇහෙන්නේ. ඊගාවට උන්න මට එන්නේ අකුසල සිත. අකුසලය. දැන් මුලින් කළ කුසලයේ පසුව අකුසලයට උපකාර වෙලා මට. ඇයි මේ කුසල සිත නිසා මේ පැත සවිඥාන කළ කරගත ප්‍රසාද ටිකෙන් හේතුන අනුක්‍රමයෙන් ඇවිල්ලා මට දැන් අකුසල සිතක් එන්නේ. ඊට පස්සේ මම දැන් අකුසල මට බයිනව නේද කියලායි මෙහෙට හිතන්න යන්නේ. මේ පැත්තයි වෙන්නේ. මෙහි සවිඥාන කළ ප්‍රසාද ටික පිළිහිටනකොටම හමුදුරම කොඩිනවා පේනවා. හරිද? එතකොට උන්න මට සාදු. එතකොට අකුසලයේ කුසලයට හේතු වෙනවා. කොහොම තමයි මේ චක්‍රය යන්නේ? වෙනසක් තියෙනවා. මේ ප්‍රසද ප්‍රණීතයි, සිවුම් ප්‍රසන්නයි, මූණ වල හැම අර ද්වේෂ සහගත සිටිවිලි වලට ඇති වෙන ප්‍රසන්න සුස්කයි, වියලි රළුයි. අද සිටිවිල්ලක් ගන්න ප්‍රසාදයන්ගේ වෙනස්කම් වෙන එක දකින්න තරම් අපේ හිත සිවුම් නැහැ. අපි රළු මට්ටමක ඉන්නේ. නැත්තම් සිතේ තියෙන මං කිව්වේ ආදේශන ප්‍රතිහරය කියලා එක. ඒ සිත දිනු කරපු කෙනෙකුට සිතේ තියෙන ගතියට මේ ප්‍රසාද ටිකේ වෙනස්කමින් කියන්න පුළුවන් මට්ටමට එනවා. ඇත්තටම වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේ ඒ කියන්නේ සැබෑම ක්‍රමය තමයි චක්කුම්බික මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි ඇස නුඹලගේ නෙමෙයි, නායම් වික්‍රේ කය තුම්මහ කම්මහනේ, මේ කය උඹලගේ නෙමෙයි, නාපි අඤ්ඤේසං තව කෙනෙකු නෙවේ, පුරාණමි දම් වික්‍රේ කම්ම මහනේ, මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ, අබ්බි සංචේතිත නිතරම චේතනාවෙන් පිළියෙල වෙනවා, වේදිතන් දක්තබ්බ වේදනාවට වස්තුවක් කියලා දකින්න, මෙහෙම දකින්න, මගෙත් නෙමෙයි මේ කය, අනුන්ගෙත් නෙමෙයි, පුරාණ කර්මෙන් හැදුණු මේ කයි චේතනාවෙන් තමයි පිළියෙල වෙන්නේ. මම දැන් හිතන ගානේ තමයි පිළියෙල වෙන්නේ. ප්‍රසාද ටික පිළියෙල වෙන්නේ. එහෙම වෙලා වේදනාව විඳින්න වස්තුවක් හැදිලා කියලා දකින්න කය කියලා කියනවා. එතකොට පුළුවන් ඒ වගේම කයේ දැනෙන කය පවා හිත වගේම කය පවා බොහෝ විටක සිතුවිලි වලින් නිරෝගී වෙනවා. ඒ වගේම සිතුවිලි වලට කය පවා ගිලන් වෙනවා. ගිලන් වෙන්න පුළුවන් හිතෙන්ද, ගිලන් වෙන්න පුළුවන් කයෙන්ද, ගිලන් වෙන්න පුළුවන්. එතකොට හිතෙන්ද ප්‍රසන්න වෙන්න පුළුවන්, කයෙන්ද ප්‍රසන්න වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට අපිට රූප පෙනෙනවා කියලා කියන්නේ, කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ චක්‍රයක් තුල කැරකෙන බව නේද, මෙහෙම නේද කියලා බැලුවොත් එයා දකී ජීවිතය කියලා කියන්නේ අපි මව කුසෙන් ඉපදින පෙට්ටියෙන් අවසන් වෙලා ඉපදීම මරණය කියලා කතා කරලා ඒ අතර ජීවත් වෙ ඉන්න කෙනෙක් කතා කරනකොට හැම වාරයක් ගානම උපදිනවා නේද? ඒ කියන්නේ මේ මෙහෙම හිතන ගානම සවිඥානික වෙලා මේ කය හදාගත්තගෙන මේ උපන්න පුරාණ කර්ම හැම වෙලාවෙම ප්‍රසාද ටිකට ආයෙත් පේනකොට ඒක ඉස්සෙල්ලා හිතපු සිතුවිල්ල තමයි අවිද්‍යාවච සංකාර පුරාණ කර්ම වෙලා තියෙන්නේ. ওই විදිහට හොම වෙන්නේ. හැම වෙලාවෙම එතකොට කෙනෙක් දිහා මට විදර්ශනාවෙන් අපිට පුද්ගලයෙක් හම්බ වෙන හින්දා තරහ යන්නේ. අපි පුද්ගලයා කියලා කියන තැනක වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් නේද කියලා දැක්කොත් දැන් මට රූප පෙනෙනවා කියලා අපි ගෙඩි පිටින් කෙනෙක්ව දකින්නේ මේ සිද්ධිය දකින්න හැදෙන්න. එතකොට මේ පෙනෙන රූපය හිත හිතා ඉන්නකොට මම දැනගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ. මේ හිතන එකෙන් කාරණා දෙකක් වෙනවා. මේ දැන් මේ කය සවිඥානික, ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියලා දෙකක් තියෙනවා මේ කර්ම නිමිත්තට. තණ්හාව දෙයාකාරයකින් ඇති වෙන සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. ඒ කියන්නේ දැන් මේ හිතනකම නිසා මට රූපයට කැමැත්තක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. ඒක මේ ආයතන තුල ඇති වෙන තණ්හාව. මරණාසන්න මොහොතේ එල්බින නිමිත්තට ඇති වෙන තණ්හාව නිසා භවයටත් යනවා. ඒකට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. පුනර්භවයේ පිරස පවතින තණ්හාව. එතකොට ඒ වගේම ජාතිය දෙයාකාරයි, එක්ෂණික සහ සන්තති. මේ එක්ෂණිකව ඉපදීමමයි සන්තතිය කියන එකක් හම්බ වෙන්නේ අපිට. එක්ෂණිකව මෙහෙම වෙනකම තියෙන තාක් සන්තතිය කියන එකක් නතර කරන්න බෑ. දැන් මට මෙහෙම හිත හිතා ඉන්නකොට කය සමිඥානක වෙලා ආයතනට කියලා ආයි රූප පෙන්වනවා කියන සිද්ධියක් වෙවි තියෙනවා එක්ෂණිකව. මේ හිතනකමට මරණාසන්න මොහොතේන කර්ම නිමිත්තට මට හිතන්න බැයි නම් හිතල විඥානේ මෙහාට බහින්න බැරි වෙනකොට බහින්න බැස ගන්න පුළුවන් දැනකට බැස ගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට ප්‍රසාද හැදලා ආයතන ටික හැදලා ආයතන ඉදින් පටන් ගන්නවා චක්‍රය. කොහොමයි වෙන්නේ? ඔන්න ඔය වගේ අපේ ලෝකයේ සිද්ධිය දකින්න මෙන්න මෙහෙම සිද්ධියක් තමයි ජීවිත වෙනවා කියන එක. ඊට පස්සේ රූපයක් පේනවා කියන එකේ ඇත්ත මම කියන්නම්. දැන් අපිට ඇහැට රූපයක් පේනකොට කවදාවත්ම මහත්වූ ඇහැට වර්ණ සටහනක්, ඒ කියන්නේ හිතට වර්ණ සටහනක් පේන්නේ නැහැ. මොකද හැම රූපයක්ම චිත්ත විපයුත්තයි චිත්ත විසංසත්තයි. ඒ කියන්නේ හිතේ යෙදෙන්නේ නැහැ, හිතේ ගැටෙන්නේ නැහැ. වෙන්නේ සවිං අපි කියමුකෝ සිතේ අපි මොනවා හරි හිත හිතා ඉන්නකමට ඒ හිතේ තියෙන නාම ධර්ම වලට කය සවිඥානක වුණා කියන ප්‍රසාද ටික සවිඥානකනේ. සවිඥානක ප්‍රසාදයට රූපයක් ගැටෙනකොට හිත හිතා හිතපුකම අතහැරලා ඊට අනුගත වෙනවා සිත. එතකොට ඔන්න චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඤ්ඤ තින්න සංගති පස්සෝ කියලා ස්පර්ශේ, ස්පර්ශ වුණාම සංඥාවක් පහළ වෙනවා. මේ දැන් අපිට පේනවා කියලා අපි රූපයක් කියලා හිතාන් හිට මේ හිතේදීන සංඥාවක් නේ. මේ ලෝකේ සත්වයෝ කුමන හෝ සංඥාවකින්මයි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ. සංඥාවක් නැති වුණොත් එක්ක විසංඥ වෙලා කියනවා, සීමුත්ත වෙලා කියලා කියන්නේ. එහෙම නැත්නම් එයා අසඤ්ඤතලයේ ඉපදිලා තියෙනවා, එහෙම නැත්නම් මැරිලා. නිරෝධ සමාපත්තිය පුළුවන්. හරිද? ඒිට මෙහා හැම කෙනෙක්ම සංඥාවකින්මයි ඉන්නේ. අපිට මේ රූපය අරඹය ඇත්තටම සංඥාවක් තියෙන්නේ. හැබැයි රූපයක් නැතුව නෙමෙයි. රූපේ ඇහත් රූපයත් ගැටුනහම හිත උපන්නහම රූපේ විදිහටම රූපේ ගතියටම රූපේ හැඩයටම හිතේ සංඥාවක් පහළ වෙනවා. අර මං කිව්වේ ලිප් ගල් තුනක් තියලා ඒක උඩ මුට්ටියක් තිබ්බා වගේ. මේ පේනවා කියනකොට ඇහැයි රූපයයි චක්කුඤ්ඤයයි කියන තුන් දෙනා හින්දා මේ රූප නිමිත්ත නැත්නම් මේ සංඥාවක් පහළ වෙනවා. ඊට පස්සේ මේ හේතු ටික අතහැරෙනකොටම මේ නිමිත්තම ඊගව සිතින් ගල්ල ගන්නවා. ඔකට කියන සම්පටිච්ඡය කියලා. මේ පෙනෙන අවස්ථාවේ තිබුණු රූප සංඥාවම ඊගව හිතින් වේගින් අල්ල ගන්නවා සම්පතිච්චන හිත කියලා. ඒ හිත නිරුද්ධ වෙනකොටම ඒ හිතට ඒ හිතේ තිබුණු සංඥාවට නැත්නම් නිමිත්තට යමක් හිතමින් ඊගව හිත උපදිනවා. ඒක නිරුද්ධ වෙනකොටම ඊගව ඒ හිතේ තිබුණු නාම ධර්ම ටික අල්ලගෙන ඊගව හිතක් උපදිනවා. අපි යමක් දැනගන්න මට්ටමට එනකොට පෙනුණු රූපය නිරුද්ධ වෙලා බොහෝ කල් පිරිසිදුවම පේනවා කියන වර්තමානයක තියෙන මේ චක්කු විඤ්ඤාණය විතරයි. අපි අර උපමාවක් කියන්නේ සමහර ග්‍රහ වස්තුන්ගේ ආලෝකය අපිට පෙනෙනකොට ආලෝක වර්ෂ මිලියන ගානකටත් එහා ඉඳන් එන ආලෝකයක් නම් සමහර විට ඒ ග්‍රහ වස්තු දැන් එතන නැහැ නේද? ඒ ග්‍රහ වස්තු එතන නැහැ. නමුත් ඒ එදා පටන් ගත්ත ආලෝකය එනවා. ඒ වගේ මම කෙනෙක් කියලා දැනගන්න මට්ටමට එනකොට දැනගන්න උදව් වෙච්ච වටපිටාව නැහැ මෙතන හැමදාම. මේ අතරක් නැතුව වේගෙන් සිද්ධ වෙන හින්දායි මේක තියනවා වගේ පේන්නේ. එතකොට හැම වෙලාවෙම වෙන්නේ ඒ වෙන සිද්ධිය තමයි අපි, ඒ කියන්නේ අපි රූපයකට කියලා හිතුවට චක්කු සම්පස්යෙන් උපන්න සංඥාව ආරම්භයයි අපි මේ හිතන්නේ. ඒකයි එයාට කෙනෙක් දෙයක් කියලා හිතේ තියෙන සංඥාවකටම අපි හිතන හින්දායි අපිට බාහිර රූපයකට හිතුවනම් රූපේ වැටෙනකොට අපි හිතපු ගතියත් වැටෙන්න ඕනේ. රූපයේ නිසා ස්පර්ශයෙන් හටගත සංඥාවට හිතන හිඳයි ඒ හිතපු ගති ටිකත් එක්කම කෙනෙක් වුම අපිට සිහි කරන්න පුළුවන්. ඒකයි මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්වන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඤ්ඤණ තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යමක් විඳිනනම් එය හඳුනනවා යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනනනම් ඒට කල්පනා කරනවා යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනනනම් ඒට කල්පනා කරනවා යම් විතක්කේති තං ප්‍රපංචේති යමක් කල්පනා කරනනම් ඒක ප්‍රපංචයක් එදා ඉඳලා ඇතින් බලලා දතිත් ඇස් ඉදිරියට රූපේ එනකොටම ප්‍රපංච සංඥාවයි සිහි කරගන්නේ ඒ එහෙනම් බුදුරජාණන් වහන්සේ තිබුණානේ ඇහැට රූපයක් වෙන රූපෙටයි හිතන්නේ කියලා කියන්නේ. නමුත් දැන් අර අපි කියමු නිබ්බේධික පරියාය සූත්‍රයේදී සංඥාංච පජානාති සංඥා සමුජ්ජංච පජානාති සංඥා නිරෝධංච පජානාති සංඥා වේමත්තංච පජානාති සංඥා විපාකංච පජානාති සංඥා නිරෝධංච පජානාති එත්තවත මතකන ඒ යම් කිසි කෙනෙක් සංඥාව දන්නවනම් සංඥාවගේ ඇතිවීම දන්නවනම් සංඥාවගේ නැතිවීම දන්නවනම් සංඥාවගේ වෙනස්කම දන්නවනම් සංඥාවගේ විපාකය දන්නවනම් සංඥාවගේ නිරෝධය දන්නවනම් මෙපමණකින් එයා කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්නවා කියලා කියනවා. එතකොට සංඥාව කියලා කියන්නේ මොකද්ද? මේ රූපය හඳුනන්න පුළුවන්කම. හරිද? සංඥාව කියලා කියන්නේ. දැන් හැබැයි සංඥාව හඳුනගන්න ඕනේ විවහාර සංඛාරයෙන් බැහැර කළා. දැන් අපිට මේ හැඩේ පේන කමටයි සංඥාව කියන්නේ. බෝතලේ නෙමෙයි හැඩේ පේන කම. මම ඔකට කියන්නේ මාස 5-6ක පුංචි දරුවෙක් ගෙනල්ලා තිබ්බොත් එයාට අර අඬනකොට ළමයි අඬන්නේ නැති වෙන්නේ නැලවෙන්න පාට පාට ඒවා එල්ලනවනේ. එයාට පේනවා පාට පාට. නමුත් ඒකට එයා දන්නේ නැහැ මේක නිල් මේක කහ මේක රතු කියලා දන්නේ නැහැ. විභාරය නැහැ. පෙනෙන මට්ටම තමයි සංඥාව. දැන් අපි අද සංඥාව හඳුනගන්න පුළුවන් විභාරයකට උදව් කරන බෝතලය කියලා කියන්නේ මේක මේ සංඥාව හඳුනගන්න ගත්ත විභාරයක්. එහෙනම්
තව ඉස්සරහට
ප්‍රපංචම වුණාම වෙන්නේ නැහැ. මේ සිද්ධිය දන්නව නම් ප්‍රපංච වෙන්නේ නැහැ. නමුත් මේ සංඥාවකේ විපාකයේ තමයි විවහාර කරන්න පුළුවන්කම. විවහාරයන්ගෙන් නැත්තම් මේ කතාවෙන් බැහැර පෙනෙනකම දත යුතුයි සංඥාව කියලා. හැඩේ හඳුනනකම යමක් හඳුනන්න පුළුවන්කම දකින්න සංඥාව කියලා. ඉතින්
එකක්
වෙනස් වෙන්නද? වෙන් කළ දකින්න පුළුවන්කම යම් හැඩයකට වඩා තව හැඩයක වෙනස්කම පෙනෙන කමයි සංඥාව. එතකොට ඒකයි මේ රූප සංඥා සද්ද සංඥා මේ රූපවල හැඩතල වගේම සද්දවලත් හැඩතල තියෙනවා.
සද්දකින්
සද්දයක් වෙනස්. එතකොට මේ රූපවල රූප සංඥාව නම් කරනවා වගේ සද්ද සංඥාත් නම් කරනවා අපි. දැන් මේ සංඥාවට අපි බෝතලේ කියනවා, මේකට මේසෙ කියනවා, මේකට පත්තරේ කියලා අපි නම් කරනවා වගේ සද්ද සංඥාවට මේ අමරදේව මහත්තයේ කටහඬ නන්දමාලිගේ කටහඬ නැත්නම් මේ මේ හවල් ගායක කටහඬ මේ අපේ අම්මගේ කටහඬ මේ අප්පච්චි කටහඬ කියලා සද්දත් අපිට හඳුනන්න පුළුවන් වෙන් වෙන් කරලා. විවහාර තියෙනවා ඒවට. ගන්ධත් තියෙනවා, රසත් තියෙනවා. එතකොට ඔන්න මෙන්න මේ හඳුනන මට්ටම් ටික ගත්තාම මේ මොකද්ද? සංඥා. සංඥාංච පජානාති කියනකොට විවහාරෙන් අයින් කරන මේ පෙනෙන මට්ටම දන්නවා එයා සංඥාව කියලා. එතකොට සංඥාව හොඳට හඳුනනවා නම් අපි මේ එක රූපය කියලා পাইන්නේ නැහැ. හොඳට සංඥාව කියන එක හඳුන ගන්නවා නම්. ඔක සංඥාව. සංඥාවගේ උප්පත්තිය මොකද්ද? සංඥාවගේ ඇතිවීම මොකද්ද? ස්පර්ශය නිසායි සංඥාව ඇති වෙන්නේ. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය කියන තුන් දෙනා එකතු වෙච්ච නිසායි වේදනා සංඥා පහළ වෙන්නේ. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි කියන තුන් දෙනා නිසායි ශබ්ද සංඥාව. ස්පර්ශ සමුදියේ සද්ද සමුදියේ වේ. ඊට පස්සේ සද්දේ නානත්වය මොකද්ද? වෙනස්කම. රූප සංඥාවට වඩා සද්ද සංඥාව වෙනස්. සද්ද සංඥාවට වඩා ගන්ධ සංඥාව වෙනස්. ගන්ධ සංඥාවට වඩා රස සංඥාව වෙනස්. රූප සංඥාවේ ඇතුළෙත් වෙනස්කම් තියෙනවා. වෙනස්. ඊට පස්සේ සංඥාවගේ විපාකය මොකද්ද? යතහ යතහනම් සංජානාති තතා තතනම් වූහරති. යම් යම් ආකාරයට හඳුනයිද ඒ ආකාරයට විවහාර කරනවා. ඒක තමයි සංඥා විපාකය. මේ හැඩයට භූත දෙය කියලා හිතනවා. මේ හැඩයට රෙකෝඩ් දෙය කියනවා. මේ හැඩයට පත්තරේ කියනවා. එතකොට හඳුනන හඳුනන ආකාරයට අපි විවහාර කරනවා. ප්‍රඥප්තිය නැත්නම් හිතනකම සංකාර කිරීම. හරිද? හිතනකම. එතකොට මේ හිතීමම ප්‍රපංච වෙනවා ලෝකෙට. මේ නෑ ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරවනවා, ප්‍රමාදයි කියන එක. තව පැත්තකින් මොකෙන්ද ප්‍රමාද කරවන්නේ? තණ්හා මාන දිට්ටි කියන තුනේ. තණ්හා මාන දිට්ටි කියන තුන සිංහලෙන් ගත්තොත් මම, මගේ, මගේ ආත්මය කියන ගති ටික තමයි ඒකේ තියෙන්නේ. ප්‍රපංච කියන එක මම, මගේ, මගේ ආත්මය කියන ගති ටික තමයි මේකේ තියෙන්නේ. ඈ එතකොට මේ හඳුනන දේ ආරම්භය හිතනකම තමයි සංඥාවගේ විපාකය. ස්පර්ශ නිරෝධයෙන් සංඥාව නිරුද්ධ වෙනවා කියලා සංඥාවගේ නිරෝධය. එතකොට සංඥා නිරෝධ ගාමිනී පටිපදා මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි ඔය දා කියලා දුන්න භාවනා ක්‍රමයේ ආපෝ ආවම උතෙන්ට එනවා. එතකොට මෙතෙන්දි මට කියන්න ඕනේ උනේ අපිට රූපයක් පෙනෙනකොට අපි හරියට උපමාවක් කළොත් ඔබතුමා උතන ඉන්නකොට මම කණ්ණාඩියක් කියලා කියනවා. මේ ඡායාව කණ්ණාඩිය වැටෙනවා. මේ කණ්ණාඩිය පොඩ්ඩක් ඇලකලා තියෙනවා. මේ කණ්ණාඩි ඡායාව ඒක ඉදිරින් තියෙන කණ්ණාඩියට වැටෙනවා. ඒ කණ්ණාඩිය මෙතන කණ්ණාඩියට වැටෙනවා. මෙතන තියෙන කණ්ණාඩිය අතන එකට වැටෙනවා. එතන කණ්ණාඩිය තියෙන ඡායාව මෙතෙන්ට වැටෙනවා. අන්තිමට අතන තියෙන කෙරුවලම ඉන්න කෙනා එතන තියෙන කණ්ණාඩියේ තියෙන එක දකිනවා. දකිනකොට මෙහෙ අහුවෙන්නවත් නැහැ. සමාහිත වෙන්නේ නැතිවෙන්නත් පුළුවන්. ඒ වගේ චක්කු සම්පස්යෙන් උපන්න සංඥාව තමයි හරියට මේ මුල්ම සැබෑවටම ඉන්න කෙනා ඡායාව වත්න වගේ සැබෑවටම තියෙන ස්කන්ධය. කණ්ණාඩි ඉදිරිපිටට ආපු එක. හරිද? දැන් ඔබතුමා කණ්ණාඩි ඉස්සරහට ආවා. මෙච්චරයි සැබෑම රූපේ. ඊට පස්සේ මේ කණ්ණාඩියෙන් මේ කණ්ණාඩියට යනකොට මේ හැඩේමයි. චුට්ටක්වත් වෙනසක් නැහැ. මේ හැඩේමයි ගති ලක්ෂණ ක්‍රියාකාරක මුකුත්ම වෙනසක් නැහැ. මේ හැඩේම මේ කණ්ණාඩිය මේ කණ්ණාඩියට යනවා. ඒ කණ්ණාඩිය මේ කණ්ණාඩියට ගිහිල්ලා අතනින්දි ජනක මහත්තයා කියලා අපි කියනවා. ඒ හැඩේ දැන් දැනගන්නවා ජනක මහත්තයා කියලා. දැන් කියනකොට සැබෑ වූ ස්කන්ධය අහලකටවත් එයට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කණ්ණාඩියෙන් දැකපු එක සිහි කර කර ජනක මහත්තයා මට හම්බුණානේ ජනක මහත්තයා බලන්න යනවනේ කී කියා කරනවා. ජනක මහත්තයා බලන්න කියලා ගියාමත් වෙන්නේ මොකද්ද? ආයි කණ්ණාඩි ඉස්සරහට ඡායාව වෙනවා වගේ මේ රූපය අපහු සැබෑවටම තියෙන රූපේ කණ්ණාඩියට වෙනවා. එතකොටත් වේගෙ මෙහෙම මෙහෙම ටිකක් වෙලා ආයෙත් ආ ජනක මහත්තයා කියලා අතනින් තමයි දැනගන්නේ. අපි ජවම් මට්ටමේ මේ පෙනෙන දේ දැනගන්නවා කියලා කියන්නේ ඒක මම උපමා කළේ චක්කු විඥාන අවස්ථාවේදී තමයි. චක්කු විඥාන මට්ටමේ තමයි මේ ප්‍රകൃතියෙන් කෙනා කණ්ණාඩි ඉස්සරහට ආවා වගේ සතර මහා ධාතු රූපය උදව් කරගෙන චක්කු විඥාන මට්ටමට ආවේ. ඒ රූප නිමිත්තම අල්ලගෙන ඊගාව හිත උපදිනවා. ඒ හිතේ උපන නිමිත්තම අල්ලගෙන ඊගාව හිත උපදිනවා. ඒ හිතේ නිමිත්තම අල්ලගෙන ඊගාව හිත උපදිනවා. ජවන් සිතට ළඟින් තියෙන වොත්තපන කියලා කියන්නේ. ඒ හිතේ නිමිත්ත අල්ලගෙන අපි ජවන් මට්ටමේදී ආ මේ ජනක මහත්තයා මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ටිකක් ගොඩනගගත්තම් දැන් ඕන තරම් හිතන්න පුළුවන් කෙනෙක්. එහෙම හිතද්දි මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයේ මෙහෙම ගති ටිකක් ගෑවිලවත් නැහැ. නිරුද්ධම වෙලා බොහෝ කල. එතකොට සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන අතීත හේතුවක් නිසා ඵලයක් හටගන්නකොට හේතුව නිරුද්ධ වෙලා බොහෝ කල් කියලා දේශනා කරනවා. එතකොට ඔව් දැන් ඇත්තටම අනුමානයට ඔය චිත්ත වීති වගේ දේවල් තියෙන ඔය මෝඩකම හඳුන ගන්න. නැත්තම් ඉගෙනගෙන නිකන් කියෝ කියෝ ඉන්න නෙවෙයි. මෙහෙම සිද්ධියක් නේද අපි තුල වෙලා තියෙන්නේ අපිට වෙන්නේ කියන එක තේරුම් ගන්න. චක්කු විඥාන මට්ටමේදී අපි දන්නේ අපි දැනගන්න මට්ටමට එනවා කියනකොට මේ එකම රූපයක් තියෙනවා කියන තැනක නෙමෙයි. ඇත්තටම අද බාහිර රූපයක් චිත්තක්ෂණ 17කින් යුක්ත රූප කලාපයක් ගැන කතා කරනවා කියන එක හරිම විහිළුවක්. එහෙම එක කහලකවත් නැහැ. මේ වර්ණ සටහනේ කොහෙද රූප කලාප? සිතේ පැත්තෙන් කිව්ව හැකි මේ ඉස්සෙල්ලාම පෙනුණු ඇස ඉදිරිපිට ආපු රූපේ මේ හිතට අරගෙන, ඒ හිත මේ හිතට අරගෙන, මේ හිත මේ හිතට අරගෙන සිතේ අවස්ථා රාශියක් නම් ගිහිල්ලා තියෙනවා. ඔව්, සිතේ අපි කියමු එක රූපයක් දන්නා මට්ටමට එන්න සිතේ චිත්තක්ෂණ 17ක් ගිහිල්ලා තිනවා කියලා කිව්වොත් හිතේ අවස්ථා 17ක් තියෙනවා කියලා. ඉතින් අද ওই චිත්ත වීති ක්‍රමයේ ඇත්තටම මම එච්චරම දන්නෙත් නැහැ. මම ඒව ගැන ඉගෙන ගන්න මම හිත යොමු කළත් නැහැ. ඒ කියන්නේ වර්තමානයේ උගන්වන විදිහට පාඩම් කරගෙන උගන්වනෝ නම් මට වුණේ පුළුවන්. නමුත් අද මම දන්නේ මොකද මට ඒක අදාළ නැහැ කියලා හිතුණු නිසා මම ඒකගෙන හෙව්වේ නැහැ. මොකද මගේ අවිද්‍යාව ලියා ගන්න මට එච්චර අවශ්‍ය නැහැ කියලා මට තේරෙනවා. මූඩකම ලියා ගන්න. ඉතින් නමුත් මම මේ කිව්වේ සැබෑවටම පෙළදහම නොඉක්මවා ගත්තොත් කිසිම වෙලාවක රූපය හිතේ ගැටෙන්නේත්, හිත රූපෙ ගැටෙන්නේත් නැහැ. රූපෙ ගැටෙන්නේ ඇහි, ඇහැ ගැටෙන්නේ රූපේ. ධම්මසංගතිය හොඳට පෙන්වනවානේ. යන් රූපං සනිදස්සනං අනිදස්සන චක්කුමි පටිහඤ්ඤීවා පටිහඤ්ඤතිවා පටිහඤ්ඤිසතිවා. දකින්න පුළුවන්, දකින්න බැරි ඇහි. ගැටුණනම් ගැටේනම් ගැටෙන්නේ නම් කියලා තුන් කාලෙම පෙන්වනවා. යන් චක්කුං අනිදස්සනං සනිදස්සන රූපම්හි පටිහඤ්ඤීවා පටිහඤ්ඤතිවා පටිහඤ්ඤිසතිවා. දකින්න බැරි ඇහැයින් දකින්න පුළුවන් රූපේ. ගැටුණනම් ගැටේනම් ගැටෙන්නේ නම් කියලා පෙන්වනවා. එතකොට ඇහැ රූපයට ගැටෙනවා, රූපය ඇහැ ගැටෙනවා. ගැටල සිත් උපදිනකොට ඒ සිතේ උපන්න නාම ධර්ම ටිකක් තියෙනවා, වේදනා සංඥා කියලා. ඔන්න කෙනාට පේනවා. කෙවුනට දන්නේ මේ පෙනිච්ච මේ හිතේ පහළච්ච සංඥාවම අල්ලගෙන තමයි ඊගව සිත උපදින්නේ. ඒ හින්දායි හිතේ පැවැත්මට වේදනා සංඥා චිත්ත සංකාරයි කියලා කියන්නේ. හිත කියන එකක් නැවත නැවත පවත්වන්න උදව්ලා තින්නි වේදනා සංඥා දෙක. මේ හිතේ තියෙන වේදනා සංඥා අල්ලගෙන තමයි ඊගව හිත උපදින්නේ. නැත්තම් ඊගව හිතකට ඉඩ නැහැ, ආහාර නැහැ. ඒ හිතේ තියෙන වේදනා සංඥා අල්ලගෙන තමයි තව හිතක් උපදින්නේ. ඒ හිතේ තියෙන වේදනා සංඥා අල්ලගෙන තමයි තව හිතක් උපදින්නේ. හැම වෙලාවෙම රූප අල්ලගෙන හිත උපදින්නේ නැහැ. අපි රූප අරමුණු කරනවා කියලා කිලේශයකින් ඇසුරු කළාට වේදනා සංඥා චිත්ත සංකාරයි කියලා කියන හිතේ පැවැත්ම පිණිස පවතින වේදනා සංඥා දෙක. හිතේ වේදනා සංඥා යම් තැනක නැතිනම් වේදනා සංඥා නිරුද්ධ නම් විඥාන නිරුද්ධයි. දැන් නිරෝධ සමාපත්තියට සම්බන්ධන කෙනාට වේදනා සංඥා නිරෝධයි. ඒ හින්දා විඥානයක් නැහැ. අසංඥායි කියලා කියන්නේ සංඥා නැහැ. ඒ හින්දා විඥානයක් නැහැ. මොකද සිතේ පැවැත්ම තියෙන්නේ වේදනා සංඥා මත නිසා. එතකොට මම පෙනෙන දේ ආරම්භය ඊගාව සිත උපදිනවා නම්, රූපය බලාගෙන සිත උපදිනවා නම් මම රූපී චිත්ත සංකාරයක් කියලා කියනවා. ඒ දැන් රූපය බලාගෙන හිත ඉපදිලා නම් හිතට පවතින්න පුළුවන් රූපය බලාගෙන. නමුත් බුදුහාමර දේශනා කළේ රූපයේ පවතින්නේ මොකක් නිසාද? වේදනා සංඥා කියන චිත්ත සංකාරය නිසා කිව්වනම්. එහෙනම් රූපයේ බලාගෙන ඊගව හිත උපදින්න බෑ. රූපයේ ගැටුම නිසා උපන්න සිත ඊගව සිත උපදින්න නම් මේ සිතේ තියෙන වේදනා සංඥාවන් අරමුණු කරගෙනයි උපදින්න වෙන්නේ. බලන්න මේක සහේතුක නැද්ද කියලා. පෙළදහමත් එකඟ නැද්ද කියලා. බැරි වෙලා ඊගව හිත දැන් අද කියන්නේ මේ හිත අරමුණු කළ සිත උපදිනවා. ඒ හිත නිරුද්ධනකොටම ඒ අර රූපය නිසා අරමුණු කළ ආයත් ඊගව හිත උපදින. ඕකයි අපේ යන කෙලෙසෙත්. එතකොට චිත්ත සංකාරය කියන්නේ වෙන මොකද? රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ චිත්ත සංකාරය කියන්නේ නෑ. ඒව නිසා හිත ඉපදිලා තියෙන්නේ. නමුත් රූප චිත්ත සංකාර වෙන්නේ නෑ. වේදනා සංඥායි චිත්ත සංකාර වෙන්නේ. ඒකට කිව්වේ මේ විදිහට යන නිසා. හේතුඵල ධමයක් තියෙන හැම වෙලාවෙම මේ ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥාවන් තව ස්පර්ශයකට හේතු වෙනවා. ඒ ස්පර්ශය නිසා ඒකෙන් සිත උපදිනකොට තව ස්පර්ශයක්. ওই විදිහට යන්නේ. තේරුණා නේද? මම මේ කිව්වේ දැනට අපිට අද දවසේදී නොපෙනුනාට නොතේරුනාට කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ වගේ පටිච්චසමුප්පාද සිද්ධියකටයි ජීවිතය කියන්නේ. ඊගාවට රූපාදී අරමුණක් පෙනෙනවා කියලා කියන්නේ මේ අපේ හිතේ තියෙන සංඥාවක් විවහාර කරලා පරිහරණය කරන එකමයි කියන එකයි මම මේ පෙන්වන්නේ. ඔක පෙළදහමට අනුව. ඒ කියන්නේ මේ තුල කාටවත් නෑ බෑ කියන්න බෑ. මොකද පෙළේ දහමේ තියෙන අර්ථ මම පෙන්වන්නේ. ඒ චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා. යම් සංජානාති තම් විතක්කේති. යමක් හඳුනායි නම් ඒ කල්පනා කරනවා. යම් විතක්කේති තම් පංචේති. සංඥා වේපක්කම් විචුම්මේ සංඥාවගේ විවහාරයයි මේ සංඥාවගේ විපාකය මොකද්ද? ඒකට කරන විවහාරයයි කියලා ඔය හැම තැන්වලකින්ම පෙන්වුවේ මොකද්ද? කෙනෙක් රූපයකට හිතනවා, රූපයක් ගැන කටයුතු කරනවා කියලා අද හිතාගෙන ඉන්න එක අමතර කෙලෙසයක් නේ. කාම ධාතුව කියලා කියන්නේ අපි මේ හිතේ ඇති වෙන ගති ටික විතරක් පෙනෙන මට්ටමක් හම්බුනොත් කෙනෙකුට රූප භව මට්ටම් වෙනවා. කාම භව මට්ටමෙන් අතහැරෙනවා. එයා සංඥාවක් එක්ක හැම වෙලෙම ගනුදෙනු කරන්නේ රූප ලම්මල තත්ත්වල දකින්නේ නැහැ. දෙමෝපිය සමුද්‍ර දකින්නේ නැහැ. ඇයි? ස්පර්ශයක් නිසා අප සංඥාවක් නම් මම එක නම් මම ගනුදෙනු කරන්නේ. එතකොට මගේ ලෝකෙම මනස තුලයි කියන උත්තරේ එනවා මේක හරියට බැලුවහම. ඒ කියන්නේ මේ ශුන්‍යත ධාතුව පැත්තකින් තබලා මම හිතාගෙන ඉන්න ගෙවල් දුරවල් ඉඩකඩම් මිල මුදල් යාන වාහන කියන ඔක්කොම ස්පර්ශයෙන් හටගත සංඥාවක් කරන දෙයක් නම් මම විවහාර කළා තියෙනවා. මට දැන් හිත හිතා ඉන්න පුළුවන් මේ ඔක්කොම මනස තුල තියෙන ලෝකය නිසායි. ලෝකයම කියන එක තමන්ගේ මනසේ කියන කාරණාවකට එනවා. හැබැයි බාහිර මුකුත් නැහැ කියන එක නෙමෙයි. බාහිර උදව්ව තුල හටගන්න ලෝකයේ කෙනෙක් හදාගෙන ඉන්නේ මේ නෑදෑකම් ටික තියෙන අපි ගාව. බාහිර තියෙන ශුන්‍යතාවයක්. සත්ව පුද්ගල නෝ අනාත්ම ස්කන්ධ ටිකක් විතරයි තියෙන්නේ. නිවනට මේ පිට. ඒ ස්කන්ධ ටිකටයි ලෝකය කියන තැන ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා කියන්නේ. අපිට හම්බ වෙන තැන. එතකොට දැන් ඔන්න ඔය ඇත්ත හින්දා අපි භවනා කරන්ද හදන හැටි මම ටිකක් කියන්නම්. එකතැනක ඉඳගෙන ඉන්නකොට සති නිමිත්තේ හිත තියාගන්නවා. ඈ සති නිමිත්තේ හිත තියාගන්නවා. ඕනෑවට වඩා තද කළ අල්ලගන්නත් එපා. ඕනෑවට වඩා බුරුල් කළ අල්ලගන්නත් එපා. ඈ හොඳට තෙඟිච්ච තෙතමනේ තියෙන සබන් කැල්ලක් මිරිකල ඇල්ලුවොත් ඒත් වැටෙනවා. හිමීන් ඇල්ලුවොත් ඒත් වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් අල්ල ගන්න ඕනේ. ඒ වගේ සති නිමිත්ත තද කරලා අල්ලගන්නෙත් නැහැ. හිමීන් අල්ලන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ස්වභාවයට තියෙනවා. තියාගෙන දරදඬු කරන්නේ නැහැ හිතින්. මේ අපිට සිතින් මේ කය රළු කරන්න පුළුවන්, ලිහිල් කරන්න පුළුවන්, රළු කරන්න පුළුවන්. සති නිමිත්ත අර කූඩල්ලි කෙල්ලුණා වගේ තදට තියාගන්නේ නැහැ කිසිම වෙලාවක. එහෙම වුණොත් මේ ශරීරයේ අනිත් තැන්වල තියෙන වෙනස්කම් වේගෙන් දැනෙනවා අපිට. වෙනස්කම් දැනෙනවා, ඔළුවක කුමෙනවා, අපහසුකම් වෙනවා දැනෙනවා ගොඩාක්. මොකද ඒකට යෙදලා තියෙන ප්‍රයෝගේ වැඩි නිසා. බොහෝම මට සිලුටුවට මම කියන්නේ සමනලෙක් වගේ සතෙක් අතට ගත්තොත් ඒ සතාගේ තට්ට දිය නොවේවා කියන අදහසින් අපි හිමේ මෘදුවට මාතසිලුටුවට අල්ලන්නේ. ඒ වගේ සති නිමිත්තට හිත තියන්න හිමින් ලඝු සංඥාව හිතට බහල. ඒ කියන්නේ සැහැල්ලු බව හිතෙන් ආරෝපණය කරගෙන හිමින් තමයි සති නිමිත්තට හිත තියන්නේ. සති නිමිත්තට හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට හොඳට දැනුම් සහිතව ඉන්න. හොඳට වුමනාවෙන් කෙනෙක් ඉන්නවනම් හිත අහකට යන්නේ නැහැ. හොඳට ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිත ඉන්න. හැබැයි සති නිමිත්තක් දන්නවා, ආස්වාස ප්‍රස්වාසයක් දන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ විතරක් දැනුම තිබුණට හරියන්නේ නැහැ සති නිමිත්ත නැතුව. සති නිමිත්ත විතරක් දැනුම තිබුණට හරියන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාසයේ නැතුව. මේ දෙකම හොඳට තේරෙන්න ඕනේ.
සාමාන්‍යයෙන්
නුවණක් තියෙන කෙනාට පටන් ගත්ත දවසේ ඉඳන්ම පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙහෙම වචනයක් දේශනා කරනවා. නාහම් වික්කවේ මුට්ටසතිස අසම්බුජානස්ස ආනාපාන සති භාවනම් වදාමි කියලා. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සතිය කියන්නේ නැහැ කියලා වචනයක් දේශනා කරනවා. හොඳට සිහිය පවත්වන්න පුළුවන් හැකියාව තියෙන කෙනාටයි නුවණ තියෙන කෙනාටයි ආනාපාන සතිය කරන්න පුළුවන්. ඈ බැරි නේ සති නිමිත්තේ මේ විදිහට හිත තියාගන්න ඒ අනිත් ඕන කමටහනක් ගන්න පුළුවන්. මම මේ ආනාපාන සතිය ගන්නෙ හිතේ හිතේ විතර්ක සංසිඳවන්න බොහෝම ඉක්මනට පුළුවන් ආනාපාන සතියට. ආනාපාන සතියේ හිත තියා සති නිමිති තියාගෙන ආනාපාන සතියේ වඩනවා. වඩනකොට ඒත් අභාවිත මනස නිසා ආශ්‍රවයන් බලවත් නිසා අපිට බාහිර අය සීකිරීම වශයෙන් සිත් උපදිනවා. බාහිර අය එක්ක කියපු දේවල් කරපු දේවල් එකයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසත කියලා කියන්නේ. සති සම්පජන්ණ කියන්නේ මොකද්ද කියලා තව පැත්තකින් ගැහුවාම, සිහිය කියන්නේ මොකද්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා හොති. බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් වලට සිහිය තියන්න, හොඳට හිත තියන්න. දැන් මෙහෙම ආනාපාන සතිය වඩලා වඩනකොට හිත කතා කරගෙන උපදිනවා. බාහිර එක එක්කෙනා අහවලා කියලා මතක් කරනවා, අහවල් දේ කියලා මතක් කරනවා, බාහිර ඉන්න තියෙන අය පෙන්නනවා හිතේ. පෙන්නනකොට වෙනද වගේ බාහිර කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියන මට්ටමට මෝඩකම ඉතුරු කරන්න එපා. එයා අරමුණ විදර්ශනා කරනවා කියලා කියන්නේ දැන් කෙනෙක් කියලා සිහි වෙනකොටම දෙන්නක මහත්තයට අක්ක කියලා සිහි වුණා. මට මේ අක්ක කියලා රූප නිමිත්තම වචන විතරක් නෙමෙයි මේ නිමිත්තම අල්ල ගන්නවා. අක්ක කියලා සිහි වෙනකොටත් මේ සිහි කරන්න පුළුවන් නිමිත්ත හදපු ඇහැ රූපේ චක්කු විඥාන නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියලාත් බලනවා. නැත්නම් මේ ස්පර්ශයෙන් හටගත්ත සංඥාව නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියලාත් බලනවා. දැන් මම බලන්න කියලා ගියාමත් කනබුන ආහාරයෙන් හැදුණු තැනක කුණු පොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සතහනක් ඇස් ඉදිරිපිටට එයි. එනකොට මේ නිමිත්තම සිහි කරගන්නව නේද? දැන් මගේ ඒ සිතෙන් දැන් ජීවිගතියක් තියෙනවනේ. එදාටත් ඒ රූපේ ඇස් ඉදිරිපිටට එනකොට මේ නිමිත්තම සිහි කරගන්නව නේද කියලා බලනවා. එහෙනම් අතීතයේදීත් මේ වගේ කුණු පොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සතහන ඇස් ඉදිරිපිටට එනකොට කෙනෙක් දෙයක් කියන මේ ගතිය මම්ම නේද හදාගෙන තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ අපි කිව්ව අවිඥානික වස්තුවක් කියලා බයිසිකලේ ගවට යන්න ඕනේ කියලා හිතනවා කියන්නකෝ. බයිසිකලේ කියලා හිතනකොට මේ බයිසිකලේ කියලා හිතන නිමිත්ත හදපු ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධ වෙලා ගොඩාක් කල නේද කියලා දකිනවා. මම බලන්න කියලා ගියාම සතර මහා ධාතුව තියෙන තැනක වර්ණ සතහනක් හැදිලා ඇස් ඉදිරි පිටට එයි. එනකොට මේ වස්තුව ද්‍රව්‍ය කාරණා කියන බඩු මුට්ටුවක් කියන කම ඝටිත වෙච්ච හැඟීම මේ විදිහටම සිහි කරගන්නව නේද කියලා බලනවා. ඔහොම අරමුණු දෙකක් තුනක් මෙනෙහි කළා හිතාමතා මහපොහ ආනාපාන සතිය වඩනවා. ආපහු එතකොට මෙහෙම කරද්දි එයාට ටික කාලයක් යනකොට තේරෙනවා ලෝකයේ කියන එක ශුන්‍යතාවයක් කියන එක. ඒ කියන්නේ මම හිතන බඩුමුට්ටු කොහොමද සිහි කරන්නේ ගිහාමත් මේ ගතිය මගේ මනසේ දෙනවනම් මං කොහොමද බාහිර කෙනෙක්ව බලන්න යන්නේ අක්ක බලන්න කියලා ගිහාමත් එතන තියෙන රූපය හම්බෙනකොට මේ ගතිය නම් මං සිහි කරගන්නේ. චක්කු අනත්ත රූප අනත්ත ඇහැ රූපය අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නිසා නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ වචනේ බොරු වෙන්න බෑ. ඒක අනාත්මම තමයි. ආත්ම සංඥාව ඉපදින්නේ මනසේ නේද? එහෙනම් මේ මම මගේ මනසම පරිහරණය කරන ප්‍රපංච ටිකම පරිහරණය කරනව නේද කියලා. ওই වචන නැතුනට කමන්නේ. ওই අර්ථයකට වෙච්ච විදිහට හිතේ පහළ වෙන නිමිත්ත හිතනවා. මේක වැඩි වාර ගන්නක් හිතනකොට මෙයත් ඉන්ද්‍රිය සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ගන්නවා. ඉන්ද්‍රිය ඒකයි ප්‍රත්‍යඥයට ඉන්ද්‍රිය ධර්ම නැහැ කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයත් එක්ක ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ගන්න. එතකොට කාලයක් තියෙනවා අක්ක කියලා සිහි කරන්න හදනකොට මෙයා පිළිගන්නේ නෑ බා මම මේ සිහි කරන්නේ මගේ මනස ගන්නේ මම මෙහෙම සිහි කරනකොට බාහිර එහෙම ධර්මතාවයක් නෑ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ බලන්න කියලා ගියහම ශුන්‍යතාවයක් තියෙන තැනක මගේ මනස උපදිනවා හැමදාම අපි බිත්තර කටුවක් ඇතුළේ ඉඳලා වගේ අපි තුලින් හදාගත්ත අවිද්‍යාව නිමිති කෝසෙ තුල නිඳලා තියෙනවා මම මගේ මං හදාගත්ත ලෝකෙන් බැහැරට ගිහිල්ලාම නෑනේ අතීතයේදී නිමිත්තක් වෙනකොට මං කෙනෙක් කියන අදහසින් යුක්ත නිමිත්තක් හදාගෙන හිටියේ දැන් අක්කා ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා ඒ නිමිත්තම සිහි කරනවා බලන්න කියලා ගියමත් අනාත්ම ආයතන ටික ඇසිඳ පිටිනුන් මේ නිමිත්තම සිහි කරගන්නවනම් මම මගේ මනසින් ඔබට ගිහිල්ලා නෑනේ කියලා නුවණක් යට එනවා එතකොට දැන් මේ සිතුවිලි හැම වෙලාවෙම හිතෙන්ද ගති භවය නිසා ඒ කියන්නේ බාහිර ඉන්නවා තියෙනවා කියන කම හින්දා එහෙමයි ඉන්නවා තියෙනවා කියන එක අඩුවෙන් හිතෙනවා කියන එක ඉබේමයි නතර වෙන්නේ. ගල් දැන් හිතන්නේ නැහැ. හිතෙනවා කියන එක නතර වෙනවා. දැන් අවිද්‍යාව ප්‍රත්‍යෙන්න සංඛාර උනේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් හිතන කියන කරන දේවල නිරුද්ධ වෙන්න ගන්නවා. එහෙම මේ සිතුවිලි අඩු වෙනකොට එයාට තමන් කියලා සිහි වෙනකොටත් තමන්ගේ අත කියලා හිතට සිහි වෙනකොටත් මේ නිමිත්ත ඇතිකරنده ඇහෙන් යම් රූපයක් දැකලා චක්කු සම්පස්ස නිසා යම් සංඥාවක් දකිනකොට නම් මම මේ නිමිත්ත හදාගත්තේ මේ අත කියන මේ හිතට පෙනෙන මේ නිමිත්ත සිහි කරනකොටත් ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා නේද කියලා පෙනෙනවා ආය බලන්න කියලා දිහාමත් වෙන්නේ මොකද්ද සතර මහා ධාතු තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇසිඳිර විටෙනුනේ මේ අත කියන මේ ගතියම සිහි කරගන්නව නේද කියලා දකිනකොට බාහිර අතපයක් තියෙන කෙනෙක් තමන්ගේ අතපය කියලාවත් අතපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණි අත තියෙන හින්දායි ගැනීම තැබීම පෙනෙන්නේ කකුල් තියෙන හින්දා යෑම එහෙම පෙනෙන්නේ මේ හන්දි පුරුක් තියෙන හින්දායි නමණ්ඩ දිගාරින් දෙවෙන්නේ බඩ තියෙන හින්දායි සාතුපාසාව දැනෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙන්න මේ දර්ශනයට එයාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අතපය හතරම ඕව ඔක්කොම නැති කෙනෙක් බවට පත් වෙන මේ දර්ශනය. විශේෂම දේ තමයි ඒව මුකුත් කියන්න ඕනේ නැ කෙනා ඕගලන්ට අත් වෙන්න හැකියි. අන්තිමට ඕගලන්ට තේරෙයි පූර්ව භාග ප්‍රතිපදාව කියලා කිව්වේ මේ නිමිත්ත අයින් කරන්න තාම ධාතුවට තියෙතිය බලන්න. ඒ කියන්නේ මේ නිමිත්ත අතීතයේදීත් කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට නෝට අක්ක කියලා සිහි කරගත්ත නේද මම්ම හදාගන්නේ දෙන්නේ දැනුත් ඒ හිතේ තියෙන නිමිත්තමයි මේ සිහි කරන්නේ සම්පූර්ණ සවිඥාන මේ පුද්ගල ගතියම හිතේ තේරෙන්නේ බලන්න කියලා ගියාමත් කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිට තියෙන චිත්‍රය වර්ණ සටහන ඇස් ඉදිරි පිටටේ එතකොට මේ ගතිය සිහි කරගන්නව නේද කියලා සංකත පරමාර්ථ ධාතුවට හිත තියලා තමයි මේක බලන්නේ. තාම ලෝකෙ තුලයි ඉන්නේ. ඒකයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. යම් දවසක් තියෙනවා මම අක්කා කියලා සිහි කරනකොටත් මේ විදිහට සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත හදාගන්න උදව් වෙච්ච ඇහැ රූපේ චක්ඤ්ඤා නිරුද්ධ කියලා බොහෝ කල් නේද කියලා නිරෝධයටම හිත වැස ගන්නවා. දැන් අර වගේ සතර මහා ධාතුව කියලා එකකොත් මේ සංඥාවට අහු වෙන්නේ නැහැ. සතර වර්ණ සටහනක්වත් අහු වෙන්නේ නැහැ. කිලින්ම මේ නිවනට ප්‍රතිපක්ෂයක් නැහැ. මේ ධර්මය හටගන්නකොට හටගත්ත ස්කන්ධියත් නිරුද්ධයි කියන තැනකට ආවහම එහෙනම් අනාගතේ කතාවක් එන්නේ නැහැ යාට. ඔබ කරගෙන යන්නකො ප්‍රශ්නේ නිවනට සාපේක්ෂතාවයක් නැති වෙනවා යාට. ඒ කියන්නේ මේ ආයතන ටික නිරුද්ධයි නම් මම කොහොමවත් සිහි කළ දිදිරිට යන්නේ කියන කාරණාවක් එනවා. යන්න බෑ එයාට. දැන් ඉස්සෙල්ලා මේ නිමිත්ත ඇතහැරී රලුකම ඇතහැරියේ බාහිර පුද්ගලයෙක් කෙනෙක් ඉන්නවා කියලා හිතන වේගවත්කම අඩු කරගත්තේ අවිද්‍යාව දුරු කරගත්තේ සංකත ධාතුවේ ඇත්ත බලලා. පූර්ව භාග ප්‍රතිපදාවේ. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ මේ සිතේ පහළ වෙන නිමිත්ත අක්ක කියලා සිහි වෙනකොටත් එයා දකින්නේ මොකද්ද? මේ නිමිත්ත ඇතිකරන උදව් වෙච්ච ඇහැ රූපී චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කල මේ සද්දේ අහ සිහි කරනකොටත් ඒ සද්දේ අහන් උදව් වෙච්ච කන සද්දේ සෝත විඤ්ඤාණ නිරුද්ධ වෙලා බොහෝ කල කියලා දකිනවා. ඒක චුට් එහෙනම් අපි අහසේ වගේ ලෝකේ කොහේවත් දැන් නැති දෙයක් හිත හිතා ඉන්න තරම් පිස්සු නේද කියලා හිතේ. කියන්නේ මෙහෙම දෙයක් ගැන දැන් අනාගතයක් ඉපදිලා නැන්නේ තව. දැන් යම් වර්ණ උපන්න වර්ණ සතහනක් සිහි කරන්න පුළුවන් වර්ණ සතහන නිරුද්ධ වෙලා නම් මම දැන් සිහි කරන එක මොකද්ද? ආය අනාගතයකට කතාවක් ඉපදිලා නැත්තම් කියන තැනකට එනවා. නමුත් මුලදී ඔතෙන්ටම තියෙන මෙයාව අතහරින්න බෑ. ඒ හින්දා තමයි මම ගියොත් හම්බ වෙන්නේ මෙහෙමද කියලා තව ටිකක් බලන් ඉන්නේ. නූපන්න කෙලෙසේ තව ටිකක් උපද්දලා බලන්නේ අපි. නූපන්න අනාගතයේ නූනේ උපද්දලා බලන්නේ. නමුත් ඒ සංකත ධාතුවේදී බලද්දී ඒකයි තාම සංකත ධාතුව තුලමයි ඉන්නේ. නමුත් සංකතයේ ඇත්ත තුල දෙපැත්තට බලද්දී මෙහෙම මේ හිතේ පහළ වෙන නිමිත්ත නිරෝධ ධාතුවටම තියලා බලන්න පුළුවන්. සලායත නිරෝධයටම තියලා බලන්න පුළුවන්. මෙහෙම හිතෙද්දි මේ නිමිත්ත ආපු හැරුපේ චක්කුඤ්ඤා නිරුද්ධයි කියලා නිවනටම බැස ගන්නවා හිත. සලායත නිරෝධයටම කන සබ්ද ආයතන නිරෝධයෙන් ආයතන නිරුද්ධයි කියන කාරණාවම ප්‍රකටයි තමයි. එතකොට මත්තක් නැහැ. මතුවේ සිද්ධියක් නැහැ. එදා හින්දා එයාට උපදින නිමිත්තකට අර වගේ තුන් කාලෙන් බලන්න හෝ ස්කන්ධ ධාතු ආයතන සම්මර්ෂණය කර කර ඉන්න ඕනේ. මේ එනකොටත් මේ ධර්ම යත කරපු හේතු ටික නැහැ කියලා මේ සම්පූර්ණ නියුණු බව අහසු වෙනවා. පංච උපාදාන ස්කන්ධය උදේවැය බලන්නේ සංකත ධාතු ඇත්ත. මේ පංච උපාදාන ස්කන්ධය උදේවැය බලපු එක තමයි අපි කිව්ව අක්ක කියන එක බලන්න ගියාමත් කුණුප කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරිපිට එයි කියලා අපි කියපු එක තමයි ස්කන්ධයන්ගේ උදේ බලනකොටයි එහෙම වුනේ. ඒ කියන්නේ මම දැන් අක්ක කියලා හිත හිතා ඉන්නකොට මේ පැත්තේ කය සවිඥානක වෙනවා. සවිඥානක වෙනකොට මේ තමයි ස්කන්ධයන්ගේ උදේ බලන එක. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා බලන්නේ ඇත්ත නොදන්නා කම නිසා මම මේ දැන් අක්කකේ කියලා හිත හිතා ඉන්නකොට අවිද්‍යාපත්‍ය සංකල්ප හිතලා අක්ක බලන්න කියලා ගියාම දැන් යනවා කියන දේ තණ්හාව. එතකොට වෙන්නේ මොකද්ද? මේ සිත මේ කයට බැහැගෙන කය සවිඥානික වෙලා ආයෙත් මේ ආයතන ටික හැදි. ආයතන හැදෙනකොට ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු කනබුන ආහාරයෙන් හැදුණු තැනක තියෙන කුණුප කොටස් ටිකක් ඇසුරු කරගෙන තියෙන චිත්‍රයක් ඇස් ඉදිරිපිටට එයි නේද කියලා ස්කන්ධ ටිකේ උදේ දන්නවා. එතකොට කෙනෙක්ව දැක්කා නෙමෙයි මේ ටික නිසා මෙහෙම සිද්ධියක් වුණේ. එතකොටම මම ආපහු පුද්ගලයෙක් කෙනෙක් කියන ප්‍රපංච ටික හදාගන්නවා මේ ඇත්ත දැක්ක නැත්තම් කියන මේ බැල්වේ සංකත ධාතු ඇත්තම ස්කන්ධයන්ගේ ඇතිවීම බැල්වේ සංකත ධාතු නිවිය කියන්නේ. එතකොට වැය දකිනවා මොකද්ද? ඒ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූප නිමිත්ත නිරුද්ධ වෙලා ගොඩාක් කල් මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් නිමිත්ත ආරම්භය ප්‍රපංච වශයෙන් මම ඇසුරු නොකළොත් ඒ ධර්මතාවය බලන්න යන්න මට ආයතන ටික ආපහු හැදෙන්නේ නැහැ. හදා ගන්න වෙන්නේ නැහැ. ඇයි? අක්ක සිහි කළ සමි කය සවිඥාන කකල්ල එන සංස්කාරය මුල් කරගෙන ඉන්න විඥානේ නාම රූප ආයතන ටික නැහැ. ඔය වගේ ලෝකේ තියෙන දේවල් සිහි කළ උපදින සවිඥානක බව නැහැ මට. ඒව බලන්න තියනවා ඉන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ. දින ටික වෙනවා. ඔය ටික බලන්න වෙන්නේ සංකත ධාතුවේ ඇත්ත. ඒකටයි සංකත පරමාර්ථ අසංකත පරමාර්ථ කියලා දෙකක් ඕනේ උනේ අපිට. හිතේ පහළ වෙන නිමිත්ත අයින් කරගන්න බෑ. කෙලින්ම මේක බලනකොට දැන් එහෙම කෙනෙක් නැහනේ. අක්ක කියලා හිතනකොටම එහෙම කෙනෙක් නැහනේ දැන්. කොහොවත් කියලා කිව්වොත් හිත පිළිගන්නේ නැහැ. ඇයි අක්ක ගෙදර ඉන්නේ? දරුවෝත් ඉන්නේ. ඒ මහා මහත්යත් ඉන්නෝනේ වැඩට ගිහිල්ලා ඇති මෙහෙම මෙහෙමත් කර කර ඇති කියලා තව කේලම් ගොඩක් කියයි. හිතට ඒ හින්දා තමයි ඇත්ත පෙන්නනෝ. එතකොට සංකත ධාතුවේ ඇත්ත. මම අක්ක කියලා සිහි කරගන්නකොටත් ඇත්තටම බලන්න එතන තිබුණේ හිතට පිළිගන්න පුළුවන් මට්ටම. කෙස් දාක්ක ලොම්ද නියද සමද මස්ද නහර්ද ඇටද ඇට මිදුළුද මොනවද ඒ කොටස් ටික තියෙනවා කන බොන ආහාරයෙන් හැදෙන. එහෙනම් ඇස ඉදිරිපිට රහව වර්ණ සටහන ඔය මහබූත ටික උපාදාය කරගෙන නේද තියෙන්නේ. එහෙනම් එහෙම එකක් නෙමෙයිද මට ආවේ. එහෙනම් මේ කෙනා කියන ජීවිකම තියෙන්නේ මනසේ නේද කියලා දැනට මේක වට ගන්න සාක්ෂියක් මට තියෙනවා. ඕම බලලා නැත්තම් එහෙම කෙනෙක් නෑ දකින්න කොට නිරෝධයි කියලා කිව්වට හිත පිළිගන්නේ නෑ, වැස ගන්න නෑ, නිවරට වැස ගන්න නෑ, පිළිගන්නේ නෑ. මෙහෙම කළා උප්පු කළා ඩොක්ක කියලා වෙන්නකොට ඔන්න ටිකක් ඇත්ත තමයි කියලා හිතෙනවා. තාම පිළිගන්නේ නෑ, නමුත් ඒ වෙලාවට ඇත්ත කියලා හිතෙනවා. ඔහොම 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 බලනකොට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියලා කියන්නේ. තේරෙනවනේ. දැන් මේ හිත ඇතුලේ සිහි කරන නිමිත්ත ඇතුලේ මෙතන තියෙන නාම රූප දෙකක් නේද, කෙනෙක් නෑ නේද කියලා බලන්න බැලුවා කියලා එකතැනම කරකිනවා. වැඩෙන්නේ නෑ. තේරෙනවා කියන වෙනස. භවයයි හිඳෙන්න ඕනේ. බාහිර තියනවා ඉන්නවා කියන කමයි අතහැරෙන්න ඕනේ. එහෙම අතහැර මෙහි හිතෙනවා කියලා කියන්නේ බාහිර තියනවා තියනවා කියන කම හිඳයි හිතන්නේ. මම ඔබට කියන්නේ අපිට දැකපු රූප ආපහු ඉබේ හිතෙනවනේ. හිතන්නත් පුළුවන්නේ. හිතන්න පුළුවන් කම නෙමෙයි හිතෙන, හිතෙනවනේ දැකපු දැකපු දේවල්. ඕගොල්ලෝ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කොච්චර රූප බලද්ද බැරි වෙලාවත් ඕගොල්ලෝ කණ්ණාඩියට එබුණාම පෙවුණු ඡායාව ඕගොල්ලන්ට ඉබේ හිතිලා තියෙනවද? හිතිලා තියෙනවද? නෑ. ඇයි? දැන් කණ්ණාඩිය එහෙම එකක් නෑ කියලා එහෙ නැති බව පෙනිච්ච හින්දා මේ හිතෙන්නේ නෑ. ඒ වගේ සිහි කරනකොට අපිට දැකපු දේ ඉවරයි කියන කෙලඹ සිටියොත් හිතෙන්නේ නැහැ. හිතෙනවා කියන එක නතර වෙනවා. ඊට පස්සේ දකින්නවා කියන එක එහෙ නෑ කියලා දැක්කොත්, අපි හිතන කෙනා හිතන දේ එහෙ නෑ කියලා දැක්කොත් හිතනකම නෑ. ඒකයි දැන් අක්කා ඉන්නවා කියලා හිතෙන තාක් හිතන්නත් පුළුවන්. හිතනකොට ඒක හරස් කරන්න ඒක වැරදි කියලා පෙන්වන්න තියෙන්නේ ඇත්ත කියලා පෙන්වන්න නුණක් ඉදිරිපත් උනේ නැතිනම් ඒක දිගේම සිතුවිලි වල යනවා. හැබැයි අපි හොඳට භවනා කරන අයත් වෙලා නමුත් වැඩක් තියෙද කියලා බලන්න. නමුත් දැන් අපි භවනා කරනවා කියලා කියන්නේ මේ වැරද්දයි හැදෙන්නේ. අපිට ජරා මරණ සංකේත ලෝකෙට යන්න බැරි වෙන්න ඕනේ. දුක උපද්දව ගන්න බැරි වෙන්න ඕනේ. ඒ විදිහට කළොත් වැඩි ඈතක වැඩි දවසක් යන්නේ තමා තුලම කෙලෙස් පිරිනිවීමක් දකිනවා. අපි මොනතරම් මෝඩද කියන එකක් තේරෙයි. මේ වෙලාවේදිත් අනාත්ම වූ ස්කන්ධ ටික එහෙමවත් නෑ. නිවනට සාපේක්ෂව ඒක බැරි නම් සංකත ධාතුවේද අනාත්ම වූ ස්කන්ධ ටිකක් තියෙන තැනක අක්කා නේ අක්කා මෙහෙමයි කිය කිය හිත හිතා හිත හිතා අක්කමට එදා මෙහෙම කියලා දැන්නනේ මම හිතුවේ නේ අක්කමට බණී කියලා කියලා දුක් වෙනවනම් අක්කමට එදා මෙහෙම තෑග්ගක් දුන්නා කියලා සතුටු වෙනවනම් බලන්ද මුන්න තරම් ප්‍රලාපයක් විකාරයක්ද කියලා මනසේ මේ වෙලාවේදී. ඊට පස්සේ තමන් කියලා සිහි කරගන්නකොටත් ওই සිද්ධියම නෙමෙයිද කියලා බලන්න. එයා දකිනවා කේස්ලොම් නියද ธรรมසාදී කුණප කොටස් ටිකක් තියෙන තැනක උපාදාය කරගෙන පිළිහිලා තියෙන වර්ණ සතහන දකිනකොට මම කියන මේ නිමිත්ත සිහි කරගන්නව නේද කියලා දකිනවා. එතකොට සක්කාය දිට්ඨි නැති වෙන්නේ මේ රූපේ මම වෙයිද? රූපේ අසුරු කරගෙන මම පෙනේද? මම නිසා රූපෙ පෙනේද? වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික උපදිනකොටම මම කියන හැඟීම ඇති කරගන්නවා කියලා දැක්කොත් වේදනාව හෝ මම වේදනාව ඇසුරු කරගෙන හෝ මම වේදනාව නිසා මම හෝ දකීද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම මුල් වෙලයි නම් පෙනෙන්නේ. ඒ පෙනෙනකොට මම ප්‍රපංචයක් උපදවා ගන්නවා නම් ආපහු ප්‍රපංචයේ හේතු වෙන මේ ස්කන්ධ ටික උපදවන්න ආයෙත් උපදිනකොට ප්‍රපංචය සිහි කරගන්නවා නම් එයා මේ ප්‍රපංචයන්ගෙන් ස්කන්ධ ටික දකීද කියන එක බලන්න. වෙන්නේ සක්කාය දිට්ඨිය ඉඳ තියේද කියලා බලන්න. ඔය ටික දන්නේ නැතුව අපි කොච්චර හරි රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියනකොට එහෙම බලන්නේ මම. කෙනාද මේ වැඩේ
කරනවා?
මම කියන සංකල්පෙම වෙන පැත්තකින් ඇවිල්ලා මම කියන්නේ දැන් සුදුරෙද්ද පොරෝගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ බලන්න තහවුරු වෙන මිසක එයා වැඩක් කරනවා. දැන් මම හැදුනේ මෙහෙමයි කියන එකයි මෙයා දකින්න ඕනේ. ලෝකයේ හැදෙන හැටි දකින්න ඕනේ, ලෝකේ නිරුද්ධ වෙන හැටි දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධය උදේ වෙයි. අපි තව මම කියලා කෙනෙක් හෝ දෙයක්ව තහවුරු කළා හරියන්නේ නැහැ. ඔන්න ඔය විදිහට විදර්ශනා කරන්න. දැනට සංකත ධාතුවේ දෙපැත්තට බලලා මේ නිමිත්තට පෙර අනාත්ම භව බලන්න ගියාමත් අනාත්ම භව අනාත්ම ධර්මතාවයක් හම්බ වෙන තැනක, දුක්ඛ ස්කන්ධ ටිකක් හම්බ වෙන තැනක, ප්‍රපංච ටික සමන්ගේ මනසේ සමුදියේ දිලා තියෙන හැටි, නැත්තම් ආශ්‍රය දිච්ච හැටි බලන්න. කවදාවත් මේ ආශ්‍රව ටික පවත්තන්න බැරි වෙන්න ඕනේ. ඒකයි දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේම උපං ආශ්‍රවයේ දුරු වෙන, නූපං ආශ්‍රවයේ නූපදින විදිහට මෙනෙහි කිරීම. ඔබතුමා යම් විදිහකදී අක්කා කියලා, ගෙදර කියලා, බයිසිකලේ කියලා යම් ආශ්‍රව ධර්මයක් මනසේ උපන්නා නම් යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? නූපං ආශ්‍රවේ ආපහු උපදින, උපං ආශ්‍රවේ වැඩි වෙන විදිහට හිතපු ක්‍රමයටයි අයෝනිසෝ මනසිකාරය කිව්වේ. ඇත්ත අනේ අක්කාය කොහොමද දන්නේ කිය කියා දැන් මේ උපන්න එක වැඩි වෙනවා. මේ
අක්කා ඉන්නවා කියලා
හිතාගෙන ඔව් හිතාගෙන ඉන්නවා නම් ඒක තවත් තහවුරු වෙනවා. නූපන්න එක උපදිනවා, උපන්න එක තහවුරු වෙනවා. නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ උපං ආශ්‍රව දුරු වෙන, නූපං ආශ්‍රව නූපදින. අක්කා කියන එක ආරම්භය යම් ප්‍රපංචයක් නූපන්න නම් ඒක නූපදින්නම ඕනේ. උපන්න එක නැති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ මේ විදිහට බලන්න. එහෙම බලන හැම ක්‍රමයකටම යෝනිසෝ මනසිකාරය කියන. එතකොට ඔබතුමා අසුබයෙන් බැලුවත්, වර්ණසතහනක් කියලා බැලුවත්, මේ නිමිත්තක් කියන එකත් බැලුවත් එහෙම. ඔහොම කලින් කලට බලන්ද, බලන සමතකම තහනක් හිත වඩන්ද. ඊට පස්සේ කාලයක් යනකොට ඔබතුමාට පුළුවන්කම එනවා හිතට පහළ සිහි වෙන නිමිත්ත ගත හැකි බාහිර තියෙනව නෙමෙයි මේ හිතේමයි තියෙන්නේ කියලා තේරෙන මට්ටමට එනවා. එතකොට මේකද හිතේ උපන නිමිත්තක්, ඒකද අනිත්‍යයිනේ, මේකද හිතේ උපන නිමිත්තක්, ඒකද අනිත්‍යයිනේ කියලා බලන්න. වේගෙන්. හැබැයි මේ බලන එක විදර්ශනාව නෙමෙයි, වේගෙන් හිත සමාධි වෙන්න උපකාරයක්. හිතේ හිතේ නිමිත්ති අනිත්‍ය බලනවා නම් හිත ඉක්මනට වේගෙන් බාහිරයට විදර්ශනා කරන්න යන කාලයට අර විදිහට මේ සමතකමට අහනකින් වඩන්න හදන කාලයටත් වඩා වේගයකින් මේ ධම්මානුසුති සමතේ. ආනාපාන සතියට වඩා වේගින් වෙනවා මේ මට්ටමෙන් අල්ල ගන්න පුළුවන්. ආනාපාන සතිය බද්ධ වෙනවා මෙහාට. සත්‍ය නිමිත්තේ මිදගෙන මේක කරන්න පුළුවන්. මේක කරමින්ම සති නිමිති ඉන්න පුළුවන්. ආනාපාන සතියෙන්නුත් අපි වැඩක් කළ එක තැනකට එන්නයි. ඒ වැඩේ කරනවා මෙයා මේකේ. හොඳට බලන්න, උපන් උපන් නිමිත්ත, උපන් උපන් තැන විතරකේ අනිත්‍ය බලනවා. හැබැයි ඒ විදර්ශනාව නම් නෙවෙයි. විදර්ශනාව කියන්නේ නිමිත්ත නූපදින මට්ටමට අවිද්‍යාවෙන් ඉන්න එකයි නෙමෙයි මේ විදර්ශනාව. මේ හිතේ හිතේ වේගින් දැන් මම අපි කියමු මට ටක් ගාලා මොනවා හරි දැන් මෙහෙම වටපිටාවේ තියෙනවා කියලා දැනෙනකොටම මට වේගෙ මේ අතරක් නැතුවම මේ දැනෙනව නිමිති කියලා මට වේගෙන් හිතාගෙන යන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේක හිත ඉක්මනට සමාධි කරගන්න ක්‍රමයක් මිසක මේක විදර්ශනාව නෙවෙයි. ඔක සමතය. සමතය එහෙමත් කරන්න, ආනාපාන සතියත් වඩන්න, ආපහු අර විදිහට විදර්ශනා කරනකොට අර විදිහටමයි යන්නේ. මුලින් ටිකක් මහන්සි වෙන්න, උපදින හැම අරමුණකම ඇත්ත අල්ලලා දෙන්න, ඇත්ත පෙන්වන්න. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ඇත්තමම තමයි ඇස් ඉදිරි පිටට මහා භූත ටික තියෙන තැනක වර්ණ සතහනක් තමයි හැමෝගෙම ඉන්නේ. එනකොට කෙනෙක් දෙයක් කියන ප්‍රපංච ටික මනසේ ගොඩනගා ගන්නවා කියන එක ඇත්තටම ඇත්තක්මයි. අනාගතේටත් බුදුහාමුදුරු ලෝකේ පහළ වුණත් නැතත් වෙන්නේ ওই සිද්ධිය. ඕක නොදන්නා ලෝකයට පෙන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒකයි බුදුහාමුදුරන්ගෙවත් බණක් කිව්වනේ මේ ලෝකේ හැමදාම වෙච්ච සැබෑම ඇත්ත කියලා දෙන්නයි ඇස් ඉදිරි පිටට එන අනාත්ම රූපය ආරම්භය ප්‍රපංච ගොඩනගාගෙන දුක් විඳින ලෝකයට සත්පුද්ගල භාවයකින් බලන්ද දරුවා මැරිලා, දෙමව්පියෝ මැරිලා, සහෝදරයෝ මැරිලා දුක් විඳින දුක තමන් උපදවාගෙන හදාගෙන විඳිනවා නෙවෙයිද කියලා. මේ දුකෙන් ගලවන්න, දුකෙන් මුදවන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මොකද්ද? මෝඩකම, අවිද්‍යාව නැති කළා. අවිද්‍යාව නැති කිරීමෙන් මේ ජරා මරණ ශෝක ප්‍රති දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධ්‍යන්ති කියලා අවිද්‍යා නිරෝධයෙන් වෙන චක්‍රය පෙන්වන්නේ කෙරුවොන්ට. මොකද මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් ඒක මෝඩකමට හදාගත්ත දෙයක් නිසායි. බැරි වෙලා ඒ කියන දුක ස්කන්ධයන්ගේ සංකත ධාතුවේ තිබුණු දෙයක් නම් ඇත්තක් නම් මෝඩකම නැති කළ නැති කරන්න බෑ. මෝඩකම නැති කළ නැති කරන්න බෑ. ඒ නිසා ලෝකේ හැමදාම පැවතුණු ලෝකය කියලා දුක් විඳින තැනක පවතින සැබෑම ඇත්ත නේ. ඒ ඇත්ත නොදන්නාකම මේ දුක බොහෝ කාලයක් සන්තානවල පවතිනවා. ඒ දුක්ඛ නිරෝධිත බණ කියන්දයි මඟ පෙන්වන්දයි බුදුරජාණන් වහන්සේ 15 බුදුරජාණන් වහන්සේ හා සමාන කල්යාණ මිත්‍රෙක් මේ ලෝකේ තව නැහැ කියලා කියන්නේ ඒ හින්දා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැත්තම් ලෝකේ හැමදාම අඳුරක්මයි කියලා කියන්නේ ඒකයි. මේ ආලෝකය කියන්නේ මේක ආලෝකයක්. ලෝකයට පහළ නොවුණු, ලෝකය තුල පහළ නොවුණු, ලෝකෙට කමුදාවත් හම්බ නොවුණු, ලෝකේ කිසිම දෙයකින් බබලන්නේ නැති ආලෝකයක් මේක. විද්‍යාවක් මේක. මේ විද්‍යාව කවදාවත් උපදින්නේ නැහැ බුදුරජාණන් වහන්සේම කුලක පහළ නොවුනහම. අපි හරි අතපත ගාලා මේක හොයාගන්න පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ අර්ථය කැටිවිච්ච පෙළ දහම ලෝකෙ තිබ්බ හින්දා. ඇත්තටම මේ දර්ශනේ මුලින්ම උපන්න අද තමයි මට ගොඩාක් නිරවුල් වෙන්නේ. නමුත් මේකේ ආරම්භය තමයි මට පටිච්චසම්පාදේ මම අර කතා කළ ඉන්කමින් අවුද්දෙන් කියලා. ඔන්නෝක සදා මං අර ලිපේ ගිනි දෙල්ලක උපමාවෙන් කිව්වේ. ඔකට ගොඩාක් දෙනෙක් විවේචනය කළා තිබුණා. නමුත් ලෝකේ කවුරු විවේචනය කළත් ඒක බොරුවක් නෙමෙයි කැබෑව. අද මට ඒක ඔප්පු කළා දෙන්න පුළුවන් මත්තමට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම සමහර අවස්ථාවලදී මම මේ යම් යම් උපමා ගන්න හින්දා ටිකක් හරි ලෝකෙට තේරුම් ගන්න පුළුවන්. නමුත් සත්‍ය වුණත් ලෝකෙට ඔප්පු කරගන්න හරි අමාරුයි මේ උපමාවක් නැති වුණොත්. අසත්‍ය කියලා අසත්‍ය දිහා ඇතුළු කරලා ඉන්න ලෝකෙට සත්‍ය පෙන්වුවාම ඒකේ පේන්නේ අසත්‍ය වගේ. ඔකට මම අර උපමාවක් ගන්නේ අපි පිටිකල් සොන්නන්සේ මතක් කළේ. ඔබතුමාට මතකද ওই අසුගණන් වල ඇතුළත පුදුල මහත්තයා ඉන්න කාලේ පටන් ගත්ත මහ පොළ කියලා එක. ওই මහ පොළ මේ ඒක නිකන් අර කානිවල් එකක ලොකු මිව් එකක් නේ. ඒකේ ඒක සරේ කෝණ වෙලා තියෙන ඒක කඩේකට හරි මොකක් හරි මෙවෙකට කිතුල් හකුරු. ඉතින් දැන් කිතුල් හකුරු විශාල තොගයක් ඕන වුණාම කට්ටිය ඔක්කොම සාම්පල් අරගෙන ඇවිල්ලා තියෙනවා කිතුල් හකුරු. හරිද? එක මිනිස්සෙක් හකුරු සීනි බින්දුවක් අත් නොදා හොඳම කිතුල් හකුරු ටිකකුයි සීනි දාලා හදපු කිතුල් හකුරුයි දෙකම ගෙනල්ලා. දැන් අපි සීනි දාලා කිතුල් හකුරු කාලා කාලා අපි අපේ මනසේ තියෙනවා කිතුල් හකුරු කියන්නේ මේ රහ මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා. දැන් මේක ගෙනාවාම දුන්නාම කියලා තිනවා සර් මේකේ එකක් සීනි දාලා හදලා තියෙනවා එකක් සීනි නැතුව හදලා තියෙනවා. මේ සීනි නැතුව හදලා තියෙන එක නම් ගණන් මේ කියලා මොකද්ද කියලා දීලා අර හොඳේ කරගෙන කාලා බලලා ඕ මේක නම් කිතුල් හකුරු නෙමෙයි කිව්වලු. සීනි එක කළා. ආ මේක නම් හොඳයි. මේක සර් එහෙනම් ඕක ගණන් වැඩි කිව්වොත් කියලා සීනි දාලා හදපු කිතුල් හකුරු හොඳ නැති එක කවලන් එක වැඩි ගන්නට දුන්න අරවණුත්යට. මොකද වික්ක දැන් අරය කිතුල් හකුරු කියලා මෙච්චර කාලයක් දන්නේ සීනි දාලා කාලා 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 හොඳ එක හම්බ වෙලාම නැහැනේ. ඒකනේ. එතකොට දැන් මනින්දත් එයාට තියෙන්නේ කෝකද නිම්ම හොඳ නරක හොයන්න යන එයාට තියෙන්නේ සීනි දාලා හදපු එක. එයාට අඟල් කිව්වා මෙන්න නියම කිතුල් හකුරු මේක නම් හොඳයි කිව්වා. හා සර් එහෙනම් ඒකෙන් දෙන්නම් කියලා මේ මිනිහා සීනි දාලා හොඳට හදලා දුන්නලු කිතුල් හකුරු. සැබෑම කිතුල් හකුරු කාලා ඉඳලා ඒක දුන්න ගමන් ඒකේ පාටුවට. ඒ වගේ අපි ඇත්තයි කියලා දන්න එකක් අද ලෝකෙ තියෙන. ඒක තමයි අපි අසුරු කළා 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 ඕකේ ඉන්නවා. ඕකට වඩා වෙනත් එකක සුකුල් මේක වෙන්නේ කොහොමද? මේක නම් වෙන්න බෑ. අර අපේ දෘෂ්ටියට ගැලපෙන විදිහට ගතු අන්න ඒක නම් හරි වගේ තමයි කියලා ගන්නවා. අපිට හරි වගේ කියලා ප්‍රපංච වලට සාපේක්ෂව ලෝකයට තේරෙනකොට අපි දත යුතුයි මේක මේ සීනි දාපු කිතුල් හකුරුක කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් වටිනවා කියලා කියන්නේ මේ ලෝකේ ප්‍රපංචයෙන් මිශ්‍ර වෙච්ච ලෝකයේ රැවටිලා ඉන්න ලෝකෙකට ඒ ඇත්ත බොරු කියලා ඔප්පු කළා පෙන්නලා ඉස්සෙල්ලා ඇත්තයි කියලා එකක් දෙන්නේ. ඕක බොරු කියන එක පෙන්නනවා. බොරුව බොරුව හැටියට දැකීම ඇත්ත කියන එක පහළ වෙනවා. බොරුවේ ලක්ෂණ ටිකයි පෙන්වන්නේ ඉස්සෙල්ලා. බුදුහාමුදුරු මම කියන දේ ඇත්තයි මේක ගනිලා කියලා කියන්න කිව්වොත් ඒත් පිළිගන්නේ. උඹල කියන මිනිහා කෙනා පෙන්නපම් මට කියලා කියන්නේ. හරි වා කෙනෙක් කියලා කියනෝ නම් සත්‍ය කැවිල ආත්මය හරි ආත්ම නම් පෙන්වන්න ඔයගේ ආත්මයක ඔයගේ වසඟේ රූපේ වැවෙත් නැකේද? එහෙනම් ඔයාලට කෙසේ දෙන්නතු තියාගත්ත හැකිද? හැම රැලි වැටෙන්නතු තියාගත්ත හැකිද? ආත්ම නම් ඔයාගේ නම් ඔයාගේ වසඟේ නම් තියෙන්නේ ඔක පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඔයා කියන දෙක පුළුවන්කම තියේද? බැ. එහෙනම් දැන් ඔයා ඉස්සෙල්ලා කිව්ව මේක මගේ ආත්මය කියලා දැන් කියනවා බෑ කියලා ඉස්සෙල්ලා කිව්ව වචෙන් දැන් කියපුවද පරස්පරයි. කියලා එයාගෙම යහන් එයාටමයි කියන්නේ වැරදි කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සත්‍ය කියන එක පෙන්වුවේ මේ බොරුව තුල බොරුව පෙන්නලා. බොරුව කියන එක බොරු කියලායි ඇත්ත කියන්නේ. එහෙම නැත්තම් මේක ඇත්ත කියලා ඔක්කොමලා අරගෙන යන මාත්‍යක වට්ටියක් මේක ඇත්ත ඇත්ත කියාගෙන යන්න ගියෝ කවුරුත් පිළිගන්නේ නැහැ. ඕක තරගොඩේම වට්ටියක් තමයි කියලා හිතනවා. ඒ හින්දා බණ කියන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? උඹල ඉන්නේ බොරුවක් තුලයි කියන එක පෙන්නගෙන ගියාම සැබෑව මොකද්ද කියන එකට අත් හිත නෙමෙයි සැබෑව කියන එක පෙන්වුවම දකි. වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි ලෝකේ තියෙන්නේ. සත්‍ය හොයනවා. සමහරවිට ඒක බොරුව බොරුව කියලා දැකීමම සත්‍ය. මොකද ඒක බොරුව බොරුව කරලා පෙන්වන්න හදන තැනක ඇත්ත ගැටිත වෙලා තියෙනවනේ. ඔයා පුද්ගලයෙක් කියලා කියන්නේ මෙහෙම තැනකටනේ කියනකොට ඇත්තමතු වෙලානේ. නොදන්නාකම දැන ගැනීම හොඳ මොකක්කම කියලා කියන්නේ. නොදන්නාකම අඳුර යාලෝකයේ දෙක එකට තියෙන්නේ. අඳුර දුරු කරා කියන්නේ මාළෝකෙ මතුණා. මෙයා ඉන්නේ මම පුද්ගලයෙක් ගැනමයි හිතුවේ. අක්ක කියලා කෙනෙක් ගැනමයි හිතාගෙන හිටියේ. අක්ක ගැනමයි මම කටයුතු කළේ. ඔබ හිතන අක්ක කවුද? කොතනද ඉන්නේ කියලා බලාපන් කියලා කියනකොටම මේ වැරද්ද පෙන්වන්න දක්වපු කාරණා ටිකම ඇත්ත කියලා එක මතුවෙලා. මතුවෙලා මෙතන තියෙන මෙහෙම ඇත්තක් කියලා. ඒකයි. ඒකවල තමයි සත්‍ය අවබෝධය. එහෙම නැතුව මම මේ කියන්නේ ඇත්තක් මේ කියන්නේ ඇත්තක් මෙහෙම එකක් තියෙන්නේ මෙහෙම එකක් තියෙන්නේ කිය කියා ගිව ගන්න. හිතනවා ඒකත් තව එකක් තමයි කියලා. ඒ නිසා හොඳම දේ තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ කලේ නුදන්න බව දැන ගැනීමයි හොඳම උගත්කම. නැත්තම් මේ නියම දැක්ම ඥානේ ප්‍රඥාව ආලෝ. ඉතින් ওই විදිහට සමතකම තහන කෝණ එකක් වඩන්ඩ ওই විදිහට හිතන්න. ආනාපාන සතියට අමතරව බුද්ධානුස්සති භාවනාව නම් කරන්නේ සති නිමිති තියාගෙන අකණ්ඩව ඉතිපිසෝ භගව ඒ කැමැති විදිහකට බුදුහාමුදුරන් ගුණ සිහි කර කර භාවනා කරනවා. ඊට අමතරව කලින් කලට එහෙම කරන්න ගියත් හිතේ එක එක දේවල් සිහි වෙනවනේ. ටිකක් නතර කළා අර සිහි වෙන නිමිත්ත අරගෙන පෙරපසු දෙපැත්තට විදර්ශනා කරනවා. විදර්ශනා කළා ආයෙත් බුදුගුණ භාවනාව කරනවා. ආයෙත් කරනවා ওই විදිහට. මෛත්‍රී භාවනාවත් එහෙම. මේ ශාසනයේ බහැරයි මෛත්‍රී භාවනාවේ වෙනස පෙන්වන බුදුරජාණන් වහන්සේ. මොකද්ද මේ භාවනාව වොස්සග්ග පරිණාම කොට කියන්නේ. නිවනට නැඹුරුවක් කොට කියලා. මොකද මට ඒ සූත්‍රය මතක නැහැ ඔයලා කිව්ව හැකි සවැත් නුවරදී භික්ෂුන් වහන්සේලා පින්ඩපාතය යද්දී සවැත් නුවරදී දවසක් භික්ෂුන් වහන්සේලා පින්ඩපාතය යන්න යද්දී භික්ෂුන්තුල කතා කරනවා තාම පින්ඩපාත යන්න වෙලා වැඩි. මේ ඒ හින්දා අපි මේ අනි තීර්ථක අසපුවක් තියෙන අසපුවට යන් කියලා ගිහාම ගිහින් ඉඳගත්තාම ඒ අන්තුටු පිටුවෙච්චෝ කියනවා ඕගොල්ලන්ගේ ශාස්ත්‍රවරයා ශ්‍රමණ බව ගෞතමෙන් මෛත්‍රී භාවනාව උගන්වනවා. මොකද්ද මෙතන ඉඳලා එක් දිසාවක් අප්‍රමාණෝ අවේරෝ මිස්සිත වතුරවන්න. ඈ මේ දෙදිසාවකට තුන් දිසාවකට හතර දිසාවකට උඩ යට මේ සරස සදිසාවන්ට අප්‍රමාණෝ අවේරෝ මිස්සිත පතුරවන්න කියලා උගන්වනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ උඩ යට සරස මේ අප්‍රමාණෝ අවේරෝ මිස්සිත පතුරවන්න කියලා උගන්වනවා. ඉතින් ඕගොල්ලන්ගේ ශාස්ත්‍රෝරයගේ අපේ ශාස්ත්‍රෝරයගේ මෛත්‍රී භාවනාවේ මොකද තියෙන වෙනස කියලා අහනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා ඒක බැහැර කරන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ, අහගෙන ඉවරලා පින්ඩපාත යනවා. ගිහිල්ලා ඇවිල්ලා පින්ඩපාත දාන බලනතුල මේකම අරගෙන භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සිද්ධිය කියනවා. මහන්නේ එහෙම කියන අන්තතු පිරිවැජෙන්ට ඕගොල්ලෝ කියන්න මේ ශාසනේ මෛත්‍රී භාවනාව තියෙන ඔස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොටයි කියලා කියන්නේ. ඒකයි ඒක වෙනස කියන්නේ. ඒ කියන්නේ අනිත් අය වගේ මෙතන ඉඳලා උතුරු දිශාවට නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උඩ යට සරස අප්‍රමාණු අවේරු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී සිතත් වඩනවා. කලින් කලට හම්බෙන නිමිති නිවන නැඹුරුවක් කොට විදර්ශනා
කරනවා.
වෙනස් වෙනවා. නැත්තම් අර සමත ක්‍රමයකමයි. අර විදිහටම අපි කියමු මෙතෙන් සිට උතුරු දිහා වෙත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගීත්වව සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා. දකුණු දිසා වෙත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගීත්වව සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා. නැගෙනහිර දිසා වෙත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගීත්වව සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා. බටහිර දිසා වෙත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගීත්වව සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා. උඩ දිසාවට සිසිල් සත්‍යෝ නිදුක්කත්වා, නිරෝගීත්ව සෝපත්ත්ව, දුකෙන් මිදෙත්වා. යට දිසාවට සිසිල් සත්‍යෝ නිදුක්කත්වා, නිරෝගීත්ව සෝපත්ත්ව, දුකෙන් මිදෙත්වා කියලා හිතනවා. හිතනකොට අන්න මොන හර්ධයක් අතරවරුදි හිතෙන්න පුළුවන්. හිතුනොත් මොකද කරන්නේ? මේක මෙනෙහි කළා ඉවරලා, එතකන් ගන්න මෙනෙහි කළා ඉවරලා, අර සිහි වෙච්ච සිතුවිලි ගියේව අපව එදලා ගන්නවා. එදලා කියන්නේ සිහි කළා අරගෙන මෝඩකම හැදිනවා. අර අපි කිව්වේ දැන් අක්ක කියලා සිහි වුණා නම් මේක මගේ මනසෙම තියෙන නිමිත්තක් නේද? මම මේ අක්ක කියලා බලන්න ගියාමත් එතන තියෙන කෙස්ලුම් නියද තම්මස් මේ වගේ කනබුනා ආහාරයෙන් හදන කුණුප කොටස් ටිකක් පිහිරලා තියෙන චිත්‍රය, බිත්තිය පිහිරලා තියෙන චිත්‍රය වගේ. ඒ චිත්‍රය ඇස් ඉදිරිපිට එනකොට මේ දැන් මේ මගේ මනසේ තියෙන මේ ගතියම සිහි කරගන්නවා නේද? එතකොට කෙනා අඩු නැහැ. කෙනා අඩු නැතුවම හම්බ වෙනවා මට. එහෙනම් අතීතයේදී වෙලා තියෙන්නේ මට මේකම නේද? මම බාහිර කෙනෙක් ඉඳලා දැකලා නෙමෙයි එදත් මේ වගේ සතර මහා ධාතු රාශි වෙච්ච තැනක ඇසුරු කරගෙන තිබුණු වර්ණ සටහන ඇසිදි පිටට එනකොට මේ නිමිත්ත හදාගත්තා නේද කියලා ඔහොම ටිකක් සිහි කරනවා. සිහි කළා ඉවර වෙලා ආපහු සිල් සත්‍යය නිදුක්කත්ව නිරුභිත සූපතිත්ව කියලා වඩනවා. ප්‍රශ්නයක් නෑ, මේක උපායයි. හරිද? මේකෙදි යාට සමස්තයක් වශයෙන් ගන්න එක චිත්‍රයක් ඇඳෙන්නේ නෑ. එක්කෙනෙක් ඇඳෙන්නේ නෑ. හරිද? මම කියලා ගත්තත් ප්‍රශ්නයක්වත් නෑ. මම නිදුක්කම නිරෝගීම කියලා මේක සම්පූර්ණ උපායක්. මේ ඥාන දර්ශනේ මොහු කර ගන්න තැනට කැලේ ගහක් නසන්න කැලේ ගහක් උදව් කර ගන්නවා. හරිද? ගහකින් කපලා ගත්ත මෙටක්මයි පොරවට ගහලා ගහ කැපුවේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මේ අවිද්‍යාව මට්ටමෙන් ඇති කරගත්ත සමත නිමිත්ත උදව් කරගෙනමයි අවිද්‍යාව නසන්න
වෙන්නේ.
ඒක තමයි තාම මේ මට්ටමේ තාම නිමිත්තක් මේ මට්ටමේ අවිද්‍යාව තියෙනවා කියලා මම ඒකෙන් කිව්වේ. ඒ නිමිත්ත නෙමෙයි. නෑ, ඒ නිමිත්ත නෙමෙයි. මෙහෙම කරද්දී අපිට බාහිර පෞද්ගලිකව හම්බෙනවා අයියා, අක්කා, අම්මා, තාත්තා, දුව, පුතා, නැත්තම් අහවල් නගරේ අහවල් ගෙදර කියලා තියෙනවා. හිතුනේ නැත්තම් හිතන්න පුළුවන්. හිතන්න හැදුවොත් තමන් කෙලෙස් අඩුද නැද්ද කියන එක බලාගත්තකෙ හිතුන් නැතත් මෙතනද සිහි කළා බලන්න අක්කව. සිහි කරනකොට චුට්ටක්වත් බාහිරට යන්නේ නැහැ මගේ විතර්කයක්ම නේද කියලා තමන් තුල පෙනෙනවනම් අනිත් පැත්තට බලන්න පෙනෙනවනම් එහෙනම් මේ ආයතනය මෙහෙම සිහි කරන්න පුළුවන් කම ඇති කරපු ආයතනේ නිරුද්ධයි නේද කියලා බලන්න පුළුවන් ඔබතුමාට. නමුත් සිහි කරනකොට තාම හිත පිළිගන්නේ නැහැ මෙහි කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවනම් තාම භවයේ හිඳිලා නැහැ. එහෙනම් විදර්ශනා කරන්න වෙනවා. හිතුනේ නැතත් හිතලා බලන්න. හිතලා බලනකොට තමන්ට මෝඩකම තේරෙනවා. මම හිතුවට තාම ඉන්නවා, හිත භවයට යනවා. භව නිරෝධිය නිවන. මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය කෝසම්බි සූත්‍රයේ කියවන්නේ ඒකෙදි පෙන්නන වෙන මොකද මේ භව නිරෝධය නිවනයි කියලා. එතකොට යන්න බැරි නෑ. එතකොට එයා දන්නවා මෙහෙම සිහි කරද්දි මනසයි කියලා දන්නවා. බලන්න කියලා ගියොත් වෙන ඇත්තක් දන්නවා. ওই දෙක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගියාමත් මෙහෙම ධාතුව ගැටලා මේ මේ ප්‍රපංච ටික මනසේ දෙයි නේද කියන එක දන්නවා. හිතින් නැත්තම් හිතලා බලන්න, හිතනකොට තමගේ මූඩකම තේරෙයි. එහෙනම් තවම වඩන්න ඕන කියන එක එනවා. හරිද? ඒකයි හිතේ නොහිතුණු පමණකින් සිතුවිලි පහළ නොවුණු පමණකින් මම යමක් කළා යම් තැනකට ආවා කියලා හරියන්නේ නැහැ. ඔබතුමා යම් භාවනාවක් කළා නම් ওই සමාධියේ බලයෙන් සිතුවිලි මුකුත් හිතෙන්නේ නැතුව දවසක් වුණත් සමහර ඉන්න පුළුවන් ඇති. ඒත් මෝඩද නැද්ද කියලා බලන්න හිතලා බලන්න. හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හිතුවටවත් හිතෙන්නේ නැත්තම් භවය ගැන. අන්න හරි. ඒ කියන්නේ එතකොට එහෙම එකක් නෑ. හිතුවට හිතනකොටත් මේ සිතුවිල්ලක් නේ කියලා විතරක් බෑ. ඇති වෙන්න තැන අවිද්‍යාව හින්දෙන්න ඕනේ. මේ මෙහෙම ඇත්තක් කියන තැනක එදාටත් මගේ මනස තේරේ කියනකොට පුදුම. ඒ කියන්නේ සම්පූර්ණ ස්කන්ධයන්ගේ ශුන්්‍යත ස්වභාවයම අවබෝධ වෙලා තියෙනවා. අවබෝධ වෙච්ච කමනි අවබෝධය විසාම සිටුවේ නෑ එන්නේ. ස්පර්ශ ආයතන හයේ කිසිවක් අරඹය ඔබතුමා ළඟ නිමිත්තක් නැත්තම් අනිමිත්තයි. ස්පර්ශ ආයතන හයේම ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් මනසේ නැත්තම් අපනිහිතයි. ස්පර්ශ ආයතන හයේ කිසිම අසුන්්‍ය කරබවක් මනසේ නැත්තම් ශුන්්‍යයි. මනසේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත බව තියෙන මොකේද? ස්පර්ශ ආයතන හයේ කිසිදු ගතියක් නැහැ. මෙහෙම සිහි කරගන්නකොට බාහිර දේවල් තියෙනවා ඉන්නවා කියන ගතියක් මුකුත් නැහැ. එහෙම ගතිය ඇතිතාක් සිහි වෙනවා කියන එක නවත්තන්න බෑ. සිහි කළාමවත් සිහි නොවුණු පමණකින් ඒක විමුක්තිය වෙන්නේ නැහැ. සිහි කළාමවත් රැවටෙන්නේ නැත්තම් සිහි කරන්න බැරි නෑ. සිහි කරන්න පුළුවන්. මට ඕන දෙයක් සිහි කරන්න පුළුවන්. සිහි කිරීමේ හැකියාව හිතේ හැකියාව. රහතන් වහන්සේලා සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙමෙයි දෝෂේ. සිහි කරනකොට නොරැවටෙන බව තියෙනවද කියන එකයි අවශ්‍ය. රැවටෙනවද නොරැවටෙනවද කියන එකයි අවශ්‍ය. සිහි කරනකොට එතන විද්‍යාවද අවිද්‍යාවද ගටිත වෙලා තියෙන්නේ. මට මෙතන ඉඳලා පුළුවන් ද ඉන්න කාමරේ ඇඳ සිහි කරන්න? සිහි කරනකොට මගේ හිත පුළුවන් නම් යෙදිලා නම් තියෙන්නේ. මෝඩයි මනස. මට තාම හෘදයක් නැහැනේ, කොහොමද සිහි කරන්නේ? එහෙනම් ඒ කියන්නේ බබේ තේරෙන්නේ නේද කියන්නේ?
තමන්ගේ හිතමයි
සිහි කරන්නේ කියලා. එතකොට හිතමයි සිහි කරන්නේ, හිතමයි සිහි කරන්නේ කියලා විතරක් හිතුවට බෑ. එතකොට සමති විතරයි වෙන්නේ. නුව හැම වෙලාවෙම බබේම පිළිසිඳ දකින්න ඕනේ. මෙහෙම සිහි කරද්දිත් සිහි කරන්න පුළුවන් ඇඳ කියලා සිහි කරන්න පුළුවන්කම මට ආපු තැනක තිබුණේ ඇඳ බඩු මුට්ටු නැති ආයතන ටිකක් කියන එකෙන්න ඕනේ. බලන්න ගියාම සතර මහා ධාතුවේ තියෙන තැනක මෙහෙම වර්ණ සටහනක් එනකොට මේ බඩු මුට්ටු කියන කම මනසේ යෙදෙන්නේ. සිහි කරන්න මොන විදිහටවත් බෑ බඩු මුට්ටු. ඒක ආසීසූපදී ශුන්‍යෝගාමී කියලා කියන්නේ. කිසි කිවල් හැක රූපයේ සිහි කෙරුවොත් හිස්සුවක් ශුන්‍යුවක් හර රහිත වූවක් හැටි සම්පෙන්නන මිසක රූපායතනයේ ඇතුළේ ගෙවල් දොරවල් බඩු මුට්ටු තියෙන්නේ බෑ. මේක ඇත්තටම අපි කතා කළාට බොහොම ගැඹුරු දර්ශනයක්. ඒ කියන්නේ පෙනෙන දේ ඇතුළේ අප මහත්යෝ හොඳට නරකට ඉන්නවා කියන එක හිතලා නරක දේවල් කරන්න එපා හොඳට ඉන්නවා කියලා කියන්නේ ඒ තරම් ගැඹුරු දර්ශනයක් චින්තනයක් අවශ්‍ය නැහැ. නමුත් මේ පෙනෙන ආයතනය පරිහරණය කරන්න පුළුවන් නම් ශුන්්‍යතාවයකින් අන්නේ ශුන්්‍යත විහරණය බොහොම හිඟයි, බොහොම අසීරු. ඒකයි වටින්නේ.
ඒ ශුන්්‍යතාවය දන්න පුළුවන් නම්
බැහැර ගන්න බෑ. බැහැර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සමතේකින්. ඒ කියන්නේ මුකුත්ම හිතන් නැතුව නැතිකම හුරු කළාම මේ ඇසිදිරිපිට රූපය ආවහම මුකුත් හිතෙන්නේ නැහැ. හැබැයි රූපය පිළිසිඳ නොදන්නාකම කියන එකෙන් දත යුතුයි මම. මුකුත් නාවට හරියන්නේ නැහැ. මේකේ ඇත්ත නොදන්නාකම කියන තැනින් දත යුතුයි අවිද්‍යාව.
මෝහේතම්
එයාට මෝහය කියලා එකක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් විමසලා බැලුවොත් රූපයක් පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත මොකද්ද කියන එක දන්නේ නැතිකමයි. රූපය අරබය මොකද ගෙවල් දරුවල් කියලා දැන් හිතෙන්නේ නැති තැන තාව හැකි ඕන කෙනෙකුට. එක ශුන්්‍යතාවය. මේ සාසනයෙන් බැහැරයි. හැබැයි ඒකේ මෝහය තියෙනවා කියලා කියන්නේ මේ පිනෙනවා කියන සිද්ධිය ඇත්ත නොදන්නාකම. කියන එක මනසතියේ හොඳට විමසුවොත්. පිනෙනවා කියන සිද්ධියට හිතන්න කියන්න කරන්න බෑ කියන එක. පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත මහ මේ මෙන්න මේ වගේ ස්පර්ශයෙන් හටගත් සංඥාවක් ස්පර්ශය කියන එකත් මෙහෙම සිද්ධියක් කියන ටික මේක විවර කරලා බලලා නැතිකම සමතේ බලෙන් මුකුත් හිතෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් සමතේ බලයකින් නෙවෙයි ප්‍රඥා බලෙනුයි මෙයාට දැන් හිතෙන්නේ නැත්තේ. අවිද්‍යා නිරෝධ සංකරණේ පොදා. එතන එහෙම දෙයක් නැති හින්දා එච්චර මෝඩ නැති හින්දායි දෙයක් කියලා හිතන්න මෝඩ නැති හින්දායි හිතන්නේ නැති හිතින් නැති මිසක. අතන මෝඩකම දෙයක් කියලා හිතන්න පුළුවන් මෝඩකම තියෙනවා සමත බලේ යට කරලා. ඒකයි වෙනස. ඒ
කියන්නේ
එයාව ජීවත් කරවන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන එක ඵලය කියන ප්‍රඥාව කියන එක මහත්යෝ ජීවිතයේ වුණාම නැත්තම් ඵලය කියන අවස්ථාව ගත්තාම ආපෝ හිතන්න ඕනේ එයාව ඒ විදිහට ජීවත් කරවන. මම අර උපමාවකට කියන්නේ පරණ උපමා තමයි. කණ්ණාඩි අපි පවුඩර් ගාන්නේ නැති ඇයි? තිරසංගත සතෙකුට හදිස්සියේ පවුඩර් ටිකක් දෙන්න පුළුවන් නම් දුන්නොත් එයා ගන්න නැද්ද කන්නඩි ගන්න. ඇයි අපි ගන්න නැත්තේ? යන්න ඉස්සලා තිබුණ නැති අවස්ථාවට හටගත්ත අහකට යනකොට නැති චිත්‍රයක් කියලා දන්නා කම නිසායි අපි ගන්න නැත්තේ. ඒක අපේ ප්‍රඥාවයි කියලා අපි දන්නවද? ඒක අපි තුල එදිච්ච නුවණක් කියලා අපි දන්නවද? නෑ. අපි ඒ නුවණින් අපිව මෙහෙම කරවලා විතරයි තියෙන්නේ. පවුඩර් නොගවන තත්ත්වෙට ජීවත් කරවලා. ජීවිතේම වෙලා නුවණ. එතකොට රහතන් වහන්සේ කියන්නේ ඒකයි මේ පිනින දෙයක ඇලිනව ගැටිනව කියන එකටපත් නොකර ජීවත් වෙනවා කියන එකක්ම කරවලා. එතකොට අමුතු විදර්ශනා කරනවා කියන එකක් නෙවෙයි. විදර්ශනා කළා ආපු ඵලය කියන්නේ යගේ ජීවිතය. තවත් එයා භවනා කරනවා කියලා එකක් නෑ. එයා මම අමාරුවෙන් උපදව ගන්න ආපු තැන තමයි එයා වාසය කරන්නේ. මම එතෙන්ට තමයි මේ එන්නේ. ආවහම මම එහෙම ජීවත් වෙනවා. එළඹ සිටිනවා. ඒකයි අකෝප්‍යයි කියලා කියන්නේ චේතෝ විමුක්තිය. ඒ ශුන්‍යතාවය. හිතන්නේ කීයටවත් ඒ කෙනෙක් එතන කෙනෙක් ඉන්නවා මේ මමයි කියලා රැවටිලා හෝ බුරන්ඩු හෝ පයින්ඩු හෝ යන සතෙක් වගේ බාහිර ප්‍රතික්‍රියාව දක්වන්නේම නැහැ. මෙහෙ නිසා එහෙ වැටිලා කියලා නේ හිතන්නේ. ඒක අපේ නුවණ. නුවණක් ඒ. හැම වෙලාවෙම සැප දුක් විපාක වෙනස් කරනවා නුවණ. නුවණ අනුනකම. තිසංගත සතා කියන්නේ නුවණ නැතිකම. නුවණ නැතිකමින් එයා විඳින දුක එයා ඒ වගේ තැනකත් කෙලෙස් උපදව ගන්නකොට නුවණ නිසා අපි එයා විඳින මට්ටමේ දුක් විඳින්නේ නැහැ. ඒ වගේ හොඳටම නුවණ දිනකොට ලෝකයා විඳින මට්ටමේ දුක් විඳින්නේ
නැහැ.
ඔව් මම හැමදාම කියන්නේ දෙවියන්ට පේනවා අපි ඒ කියන්නේ අපේ ශරීරයක ගඳ දෙවියන්ට දැනෙන යුදුන් 60ක් උඩට දෙයියන්ට දැනෙන මේ ශරීරයේ ගඳ. එතකොට දෙයියට අපිට අසුචිවලක පණුවෙක් හිටියාම ඌ මොනතරම් අසුචියක ඉන්නවද කියලා අපිට පේනවා. නමුත් ඌට ඒක චුට්ටක් තේරෙන්නේ නැහනේ. තේරෙනවද? දෙවියට පේනවා අපි අසුචිවලක ඉන්නවා කියලා අපිට චුට්ටක් ඒක තේරෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්නේ පණුවගේ අපි වෙනසක් නැහැ. තියෙන ඇත්ත ඕක.
ස්වාමීන් වහන්සේ සත්පුද්ගල සංඥාව දැන් අපි හිතේ ඇති කරගෙන තියෙන්නේ. දැන් සත්පුද්ගල සංඥාව අපි නැති කරගන්න නාම රූප දෙක ඇති වෙච්ච හැටි දැනගත්තා. ඔබ දුරු කරගන්නවා නේද?
අපි මහත්තු සත්පුද්ගල සංඥාව බලන්න අපි කවුරුවත් හිතාමත ඇති කරගත් එකක් නෙවෙයි, අවිද්‍යාව නිසා ඇති වෙච්ච එකක්. දැන් මේ කෙනෙක් ඉන්නවා කියන එක ඇති උනේ අපි කෙනෙක් ඉන්නවා කියලා තියෙන හම්බ වෙන දකින්න තැනක තියෙන ඇත්ත නොදන්නකම නිසා. මේ ඇත්ත බලනකොට මේ ඉබේමයි නැති වෙන්නේ. මෙයා මේ පුද්ගල සංඥාව නැති කරන්න කියලා අපිට එකක් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ආලෝකයේ ඇති කරන්නත් අඳුර නැති කරන්නත් අපිට කරන්න තියෙන එකයි ආලෝකයේ දල්වන එක. ඇත්ත දකින්නත් බොරු අයින් කරන්නත් අපිට කරන්න තියෙන එකයි ඇත්ත දකින්න එක. මේක අපිට දකින්නවා කියන එකම සිද්ධියක් තුළ ඒක අවිද්‍යාව නිරෝධ කරන්නත් අයමේ වරිවට්ටංගිකමග්ගෝ, සම්මාදිට්ඨියට අයමේ වරිවට්ටංගිකමග්ගෝ. ඇත්ත දකින්නවා කියන එකම සිද්ධියකින් බොරු දුරු වෙන්නත් ඇත්ත දකින්නත් කියන දෙකම දෙකටම තියෙන එකක්. බොරු දුරු කරන්න වෙනම එකක් තියෙන්න වෙනවා. බොරු කියන එක ඇත්තක් නෑ. බොරු කියන එක බොරුනේ. ඒ හින්දා